දෙදහස් විස්ස වසරේ දෙවෙනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන කාරුණික පින්වත්නි අප සියලු දෙනාම එකම බෝට්ටුවක සසර යම් අතරමන් වීමක සිටින පිරිසක් කියලා කල්පනා කරලා තෙරක් සොයමින් ෂේම භූමියක් සොයමින් ඔබම ඔබ දිව යන බලන පිරිස එහු පිරිසකට පහන් කණුවක් වූ ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ නැමැති ආලෝකය දල්වමින් මන් පෙත්තෙන්නවා. අන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහන් කණුවෙන් ලැබෙන ආලෝකයේ දෙසට අප සියලු දෙනාම විශ්වාසයෙන් ගමන් කළ යුතුයි. විශ්වාසයෙන් ගමන් කළ යුතුයි. එවිට තමයි ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නිවී සැනහුණු අටලෝ දහමින් අකම්පිත වූ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් විනිර්මුක්ත වූ නිදහස් වූ ඒ අමා මහ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙන්නේ. බොහෝ දිනෙකගේ අදහසක් තිබුණට මේ අපිට තියෙන මේ වස්තු සම්පත්වලට තියෙන ආසාව තණ්හාව දුරු කළ පමණින් නිවන් දකින්න පුළුවන්, ලෝකෙට තියෙන බැඳීම් දුරු කළ පමණින් නිවන් දකින්න පුළුවන් කියලා සිතන එක වැරදි පින්නතුනි. එහෙනම් ඔබට වඩා හොඳට අර වෙනත් Hindu ධර්මවල රාක්මන ධර්මවල මිනිස්සු සම්පූර්ණයෙන්ම අතහැරීමකින් යුක්තව ජීවත් වන යෝගාවචරය සිටිනවද නැද්ද? සිටිනවා. ඒ වගේම ඇඟේ රෙදි කැබල්ලක්වත් නැති වෙන තරමටම අතහැරීම පුරුදු කරපු, ඒකත් වස්ත්‍ර ඇඳගත්තාම වස්ත්‍රවල වටිනාකමක් ඇඟට දැනේ කියලා වස්ත්‍රවත් නොඇඳ ජීවිතය අතහැරීමක් පුරුදු කරපු ඒ මිනිස්සුන්ටවත් නිවනක් නෑ පින්නතුනි. එහෙමනම් මේ ලෝකයේ මේ තණ්හාව කියලා එකක් අත්හරින්න කියලා එකක් නෑ පින්නතුනි. ඒ වගේම අල්ලගන්න කියලා හේකුත් නෑ. මෙන්න මේක තමයි නිවැරදිම අතහැරීම පින්නතුනි. අල්ලගන්න අයිතියකුත් නැති බවත් අත්හරින්න අයිතියකුත් නැති බවත් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. දැන් බලන්න, ඔය අතහරින්න යනවායි කියන එකේ යන්නේ යම් දෘෂ්ටියක් යොදාගෙන යම් හේතුවක් පදනම් කරගෙන අතහරිනවා. අල්ලගන්නවායි කියන එකේ සිද්ධ කරන්නේ යම් හේතුවක් පදනම් කරගෙන ලෝභ දේශ මොහෙන් අල්ල ගන්නවා. ඒ වගේම ලෝභ දේශ මොහෙන් අතහරිනවායි කියලා කරන්නේ ගැටෙන එක, මේ පුතජන සිත. පුතජන සිත අතහරිනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. වොන් කරන්නේ තියෙන ලස්සන ප්‍රියයි මනාපයි කාන්තයි කියන දේවල් එක්ක ගැටෙනවා. ඉතින් ගැටීම පුරුදු කරනවා. සමහර උදවිය ඇලීම පුරුදු කරනවා. දැන් මේ දෙකම නිවන් මාගේ පුරුදු කිරීමක් නොවේ වින්නතුනි. එසා අපේ වින්නතුන්ට මානම් දේශනා කරන්නේ ඔබ තේරුම් ගන්න, වටහා ගන්න, යථා අවබෝධය කර ගන්න මේ ලෝකයේ කෙරෙහි ඇලෙන්න අයිතියක්වත් ඒ වගේම ප්‍රතික්ෂේප කරන්න, අත්හරින්න, ගැටෙන්න අයිතියක්වත් තියෙනවද නැද්ද? නෑ වින්නතුනි, අපිට ගැටෙන්න අයිතියකුත් නෑ, ඇලෙන්න අයිතියකුත් නෑ. එහෙමනම් ඔබ සංසුන් නැද්ද? දැන් ඔබට කිව්වොත් ඔබ මෙතෙන් සිට අත්හරින්න දරන උත්සාහයත් අතහරින්න, ඇලෙන්න දරන උත්සාහයත් අතහරින්න, දැන් බලන්න ඔබට විවේකය ලැබෙන්නේ නැද්ද කියලා. ප්‍රායෝගික කරණය කරන්න බලන්න ඒ ආධ්‍යාත්මය තුලින්. දැන් ඔබගේ ජොබ් එක ඇතුලේ අත්හරින්න කියන දෙයක් කරන්න ජොබ් එකකුත් නැහැ, අල්ලගන්න කියන ජොබ් එකක් නැහැ. වෙනතුන ඔය ජොබ් එකනේ අපි ජීවිතේ කාලෙම කරේ නේද? ඔය රස්සාව. දැන් මේ රස්සා දෙකම නැහැ. මෙන්න මේ කාරණා ටික වෙනතුනේ අපූර්ව අන්දමින්, විශිෂ්ට අන්දමින් යමෙක් තේරුම් ගත්තද අන්න ඒ ඇත්ත තමයි චේතෝ විමුක්ති ප්‍රතිපදාව අනුගමනය කරන අය බවට පත්වන්නේ. දැන් ඕකේ ඔයිට වඩා දෙයක් ගැන හිතන කලබලකාරී හිතක් තිබුණොත් එහෙම දැන් විවේකය ලැබෙනවා. විවේකයේ ලැබුණට පස්සේ කල්පනා කරනවා, තා මොනවද මට කරන්න තියෙන්නේ කියලා. කියන්නේ මොනවා හරි දෙයක් කරන්නම හොයන ගතිය. ඒ කියන්නේ පිළිතුරු මමත්වය. මමත්වයේ තියෙන කෙනෙකුට විවේකය කියන එක අසුන්දර දෙයක්. තේරුණා නේද? දැන් අපි මිනිස්සුන්ට විවේකයෙන් ඉන්න පුළුවන්ද? විවේකයෙන් ඉන්න බෑ. විවේකයෙන් ඉන්න අවස්ථාවක් තිබුණොත් කියන්නේ කම්මැලි කියනවා, බෝරින් කියනවා, පාළුයි කියනවා, අමාරුයි කියනවා, නේද? එහෙමනම් දාන් අතක් අදිමු, කැරම් මතක් ගහමු, ගේම් එකක් ගහමු, නැත්තම් බෝතලයක් ගැටලා බොමු කියලා හරි කියනවා. මේ නිකන් ඉන්න බෑ. ඇයි ඒ වෙනතුනේ? ආධ්‍යාත්මික සිතේ මමත්වය කියලා කියන වෙනතුනේ හොරි හැදිච්ච බල්ලෙක් වගේ. හොරි හැදිච්ච බල්ලෙක්ගේ ස්වභාවය මොකන්ද? උඩ දැඩි වේදනාවක් තියෙනවා. වේදනාවක් තියෙන නිසා ඒ වේදනාව මකා ගන්න බෙහෙත් කර ගන්න දන්නේ නැහැ නේ සතා. ඒ සතාගේ වැඩි දුවන එක. ගෙදවල් වල ඉන්න බල්ලෝ හිටියොත් ගේ වටේ හැරි දුවනවා. එළියේ ඉන්න බල්ලෝ මේ පාර වටේ දුව දුව ඉන්නවා. මම දැකලා තියෙනවා ඒ හොරි හැදුනහම. ඒක වේදනාව නිසා. ඒ වගේ අර මමත්වයෙන් යුක්ත සිතෙහි ස්වභාවය තමයි චංචල වෙන ගතිය, හැමතිස්සෙම දුවන ගතිය, පාඩුවේ ඉන්න විවේකයෙන් ඉන්න දන්නේ නැතිකම. ඒ නිසා අපි හැමතිස්සෙම ක්‍රියාවක් හොයන්නේ නැතුව මේ ක්‍රියා නැති ගමන නිරෝධ මාර්ගය. වචනේ අර්ථය එකනේ නේ. නිරෝධයි කියලා කියන පින්නතුනේ හැම දෙයකින්ම නිරෝධයි. එක දෙයකින් නෙමෙයි, හැම දෙයකින්ම නිරෝධගාමී මාර්ගය. හැම දෙයකින්ම කිව්වහම මොනවද අඩංගු නොවෙන්නේ? අඩංගු නොවන දෙයක් නැහැ. සියලු දේ අඩංගු විතෙන්ට. හැම දෙයකින්ම නිරෝධ මාර්ගය. මොන තත්ත්වයක් යටතේ කතා කළත් ඒවා නිරෝධ කිරීම සඳහායි බුදුරජාණන් වහන්සේ ඒව දේශනා කළේ. බලන්න මොන ධර්මයක් කතා කළත් ඒකේ අවසානේ කියවෙන්නේ මොකද්ද? ඒක නිරෝධ කරන්න කියන එක. එහෙම ඇරෙන්න ධර්මයක් බණක් තියෙනවද බුද්ධ ශාසනයේ? මම නම් අහලා නැහැ. තියෙනවා නම් කවුරු හරි ගෙනල්ලා පෙන්නන්න. මේ නිරෝධ කරනවායි කියලා කියන්නේ කෙනෙකුට අතහරිනවායි කියන එකට නෙමෙයි. අතහරිනවායි කියන එකට කියන්නේ ගැටෙනවා කියන එක. මේ අපි බෞද්ධ පින්නතුන් සිද්ධ කරන්නේ අතහැරීමක් නෙමෙයි, ගැටීමක්. දානයක් දීලා වුණත් සමහර විටක ඒ පුහුතුන් සිත හම්මෝ මේකෙක් මැරිච්ච නිසා කොච්චර වීදන් ගියාද කියලා සුසුම් මෙලනවා. එක්කෝ ඒක ගැන පුණ්‍යාභි සංඛාරයක් ඇති කරගෙන පිනෙන් සුමනා සුජාතා පත්මා යසෝදරා වෙන්න ඕනේ කියලා හිතනවා. දානේ පිහිටෙන්වත් මට පායෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරනවා. නමුත් එහෙම නෙමෙයි පින්නතුනේ. දැන අවබෝධයෙන් ආර්ය ශ්‍රාවකයෙකු දන් දෙන්නේ එහෙම නෙමෙයි. ඒක ප්‍රායෝගික දෙයක් නිසා, තමන්ට ලෝකයට හිත පිණිස පවතින නිසා. පින කියන එකෙන් තමන්ට මානසික සුවතාවයක් ඇති වෙන නිසා, ඒ නික්ලේශී බවක් අට ගන්න නිසා, ඒ නික්ලේශී බව අන් අයට අනුමෝදන් කළ හැකි නිසා තමයි විනතුනේ. ඒකට කියනවා අපි ලෝභ ద్వේෂ මෝහ නැතිව දුරු කරලා දන් දෙනවා කියන එක. හැබැයි ඔබ කරන්න පුළුවන් ධර්ම අවබෝධය නැති කෙනෙකුට ඔබ කරන්න බෑ. එයා ඒ ක්‍රමයට නෙමෙයි ඒක කරන්නේ. එයා ඒක කරන්නේ චීනේ සහන හදාර දෙනවා වගේ. කොහොමද චීනේ සහන හදාර දෙන්නේ? ඇමරිකාව ණය දෙනවා වගේ. කොහොමද ඇමරිකාව ණය දෙන්නේ? කැලක් කඩා ගන්න. චීනේ සහන හදාර දෙන්නේ කොහොමද? ඕ කුට්ටියක් ගන්න, කෑල්ලක් ගන්න, එහෙම නැත්නම් දෙගුණයක් ගන්න. පුතංජනයාගේ පින්කම් චීන සහනාධාර දෙනවා වගේ ඇමරිකාව නේද සහනාධාර ණය දෙනවා වගේ තමයි වෙන්නේ. එහෙත් ආර්ය ශ්‍රාවකයාගේ නන්දීම හරියට වෙස්සන්ත රජතුමාගේ අතහැරීම වගේ. එයත් ආධ්‍යාත්මික වශයෙන් භුක්ති විඳින්නේ පින්නතුනේ නත්ති සුඛය. මේ බොහෝ දෑ තියෙනවා. ඒ වුණාට තියෙනවා තියෙනවා කියන එක නෙමේ සතුට තියෙන්නේ. ඔව් නත්ති සුඛය. මේ හිතෙන් කිසිවක්ම අල්ලල නැහැ කියන සතුට. තියෙන්න පුළුවන්. රජකම් තියෙන්නත් පුළුවන්. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට රජකම තියෙන්න පුළුවන්. සිටුකමක් තියෙන්න පුළුවන්. නමුත් නත්ති සුඛය කියන එකෙන් අදහස් වෙන්නේ හිතින් අල්ලල නැහැ කියන එක. දැන් හිඟන මිනිස්සෙක් ඉන්නවා. එයාට ගොඩාක් දේවල් උවමනාකම් තියෙනවා. එතකොට තියෙන්නේ මොකක්ද එයාට? නත්ති සුඛය නේ එයාට. එයාට තියෙන නත්ති සුඛය. මට අවශ්‍යයි අවශ්‍යයි කියන තණ්හාව තියෙනවා. එතකොට එයාට නැහැ පින්නතුනේ නත්ති සුඛය. සිතෙන් කිසිම දෙයක් උපාදාන කරලා නැහැ. ඒ කියන්නේ ගැටෙන්නෙත් නැහැ, ලෙන්නෙත් නැහැ. තියෙන දේවල් තියෙන විදියට, තියෙන ආකාරයට ඔය තියෙන දෙනවා. ඒක පිළිබඳව ගණන් හදන්න යන්න ඕනේ නැහැ. ඇති දේ ඇතිව තිබුණා වේ, නැති දේ නැතිව තිබුණා වේ. එක දෙයක් එක්කෙනෙකුට තියෙනකොට තව දෙයක් තව කෙනෙකුට නැති වෙනවා. තේරුණානේ මේ ලෝකෙ හැටි. ඒ නිසා විවිධ ස්වභාවයන් වලදී එහෙමයි. දැන් විවේකය සහ නිවාඩු වැඩිපුර තියෙන කෙනෙකුට වැඩිපුර මිල මුදල් ලැබෙන්නේ නැති වෙයි. නමුත් එයාට වැඩිපුර මොකද තියෙන්නේ? විවේකය සහ සහනය තියෙනවා. ඒ යන්නේ ඒකයි වෙන්න තුනේ. වගකීම් ගොඩාක් නැති කෙනෙකුට, ගොඩාක් සමාජශීලී නැති කෙනෙකුට මහ පිරිවරක් නැති වෙන්න පුළුවන්. එහෙත් එයාට විවේකය සුවය තියෙනවා. ඉතින් මේ ලෝකෙ හැටි එහෙම තමයි. එක දෙයක් ලැබෙනකොට තව දෙයක් ඈත් වෙන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ අතහැරීමේ ගන්වන ක්‍රමවේදයේ කිසි වෙලාවක වස්තු සම්පත්වල තියෙන ආදීනවේ දිහා බල්ලා නෙමෙයි ඒ අතරින්. දැන් ඒ වස්තුව කැඩෙනවා, විදිනවා, නැති වෙනවා කියලා නෙමෙයි අපි ආතහැරීම සිද්ධ කරන්න ඕන. අපේ සිත ඒවාට ඇලීමෙන් පළක් නැහැ කියලා. මම වෙනස ඉගෙන ගත්තද? පොදුවේ ඔබ ඉගෙන ගත්ත ක්‍රමයයි දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා දෙන ක්‍රමය අතර තියෙන වෙනස. පොදුවේ කියලා දෙන්නේ මේ වස්තුව ජරා ජීර්ණය වෙනවා, ඒ නිසා වස්තුව එපා. තේරෙනවද? පොදුවේ අපිට සමාජයේ උගන්වපු නොයැලෙන ක්‍රමය. වස්තුව මේ හැරව ගලනවා, වස්තුව කුණුලේ තියෙනවා, ලේ තියෙනවා, මස් තියෙන ඇට තියෙන, වස්තුවේ ඇට මස් තියෙන නිසා වස්තුව අයින් කරනවා. නෑ, එහෙම නෙමෙයි. වස්තුවේ සිත ඇලවීමේ ප්‍රයෝජනයක් නැත කියලා දකින්න ඕන. ඉතින් ගොඩාක් අය හිතුවා අර හිතේ ඇලීම කියනක දුරලන්න හොඳම දේ තමයි ඒකේ තියෙන පිළිකුල යථාර්ථය කියලා දකින වෙනත් විනාශ වෙන ස්වභාවයේ පැත්ත, ජරා ජීර්ණ වෙන පැත්ත බැලුවට පස්සේ මේ සිත ඒක උපාදානෙ නොකර ඉඳි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. ternary එහෙම බැලුවයි කියලා, එහෙම දැක්කයි කියලා ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙනවනම් මෝචරියේ ඉන්න මිනිස්සය 14ක් සෝවාන් වෙනවා. ඒක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. එක රූප සටහනක් මකලා ඒකේ තව පිළිකුල් සහගත රූප සටහනක් ඇඳයි කියලා ඒකේ චිත්‍රෙ මැකෙන්නේ. අපි හිතමුකෝ අපේ මොලේ සිතුවම් බෝඩ් එකක් කියලා, චිත්‍ර අඳින බෝඩ් එකක් කියලා. මේ බෝඩ් එකේ අපි ලස්සන මල් තියෙන, ලස්සන කාන්තාවෝ පුරුෂයෝ සිටින, ලස්සන දිය ඇලි ගංගා තියෙන ලස්සන චිත්‍රයක් ඇඳලා තියෙනවා. ඉතින් යෝගියෙක් එනවා. ෂි මේවා විසූක දස්සන, මේවා හරියන්නේ නැව මකන. මකලා ඕකෙන් අඳිනවා මේගොල්ලෝ ඇට සැකිලි, ඈ මස් කැදලි වැකිරෙන එකක් අඳින්න කියලා කියනවා. ඈ ඔය ගංගා නෙමෙයි, ඕවා කවදකාර හිඳිලා යන ඕක වියලි පොලොක් අඳින්න ඉරිතලපු කියනවා. දැන් ඇඳ චිත්‍රය. දැන් එයාට ලැබෙන ආස්වාදේ මොකද්ද? මානසික ආතතියක ආශාදය. කවුරුත් දැක්කට සතුටක් ඇති වෙන චිත්‍රයක් නෙමේ දැන් තියෙන්නේ. දැන් දැක්කම අපෝයි කියන චිත්‍රයක් තියෙනවා. දැන් ඉතින් අර කලින් චිත්‍රයට බැන බැන මේ පස්සේ චිත්‍රේ හොඳයිද? මම නම් කියන්න පිළිතුරු පස්සේ චිත්‍රයට වඩා කලින් චිත්‍රේ හොඳයි. හැබැයි බුදුහාමුදුරුවන්ගේ චිත්‍රේ ওই චිත්‍ර දෙකම නෙමේ. චිත්‍ර වලින් ගත්තොත් අර වියලි පොළොවයි බඩවැල්ලේව මේ වෙල්ලිච්ච පිරිමින්ගේ ගැහණුන්ගේ තියෙන චිත්‍රයයි ට වඩා අර ඉස්සර ලස්සන මල් තිබුණු, ලස්සන කාන්තාව පිරිමිය සිටපු, ලස්සන දිය ඇල්ලක් තිබපු, දිය දහරාවක් ගලා ගිය ගේ චිත්‍රේ ලස්සනයි මට. ඒක මම කියන හොඳයි, ඒක තමයි මනසට නිවීම ඇති කරන්න කියලා. හැබැයි බුදුහාමුදුරන්ගේ චිත්‍රය ඔය දෙකම නෙමෙයි. මොකද බුදුහාමුදුරන්ගේ චිත්‍රය මේ චිත්‍රය සම්පූර්ණම රිමූ කරනවා. තේරෙනවද? මේකේ ලස්සනම චිත්‍රය තියෙන්නේ චිත්‍රය අඳින්න කලින්. මොකද චිත්‍රය අඳින්න කලින් තිබුණේ සුදු පාට බෝඩ් එක. ඔන්න ආනන්ද හාමුදුරන්ගේ ලස්සන චිත්‍රය. ඔන්න මේ සුදු බෝඩ් එක මතු කරගන්න තමයි ඔබට තියෙන්නේ. මේතෝ කියන කියනෙහි චිත්‍රේ මාරු කර කර අඳිනවා එකම බෝඩ් එකේ. ඉතින් මං ඉස්සර මේ කියමනක් ලියලා තිබ්බා, සුදු කොලේක මොනතරම් ලස්සන රකි ලිව්වත් දැන් මාර විදසුන් එක ලියද්දි මට මේක මතක් වුණේ. ඒ සුදු කොලේ තරම් ලස්සන රැකියක් ලියන්න බෑ කියලා. ඒකත් එහෙමයි. තව අර ඇත්ත සිද්ධයක් ලංකාවේ මේ මහාචාර්යවරයෙක් මේ කාලයක් ඇමරිකාවේ උගන්වලා තියෙනවා. ඒ කාලෙදී ඇති වෙච්ච මේ ශිෂ්‍යයෙක් අතුරු සිදුවෙච්ච සංවාදයක් ගැන පින්නතුන්ට මතක් කරලා ඇති. අනිත්‍ය ගැන ලියලා දෙන්න කිව්වා. ලියලා දෙන්න කිව්වහම හැමෝම පිටුවක් දෙකක් අනිත්‍ය ඉග්‍රහයක් කරලා ලියන් ආවා. අපේ ඇත්ත වගේ අනිත්‍ය ගැන පොත් ටොන් ගන්න ලියයිනේ නේද? එහෙම ඥානයක් තියෙනවා, එහෙම දැනුමක් තියෙනවා අපේ ඇයට. ඉතින් බින්දුතුනේ හැමෝම ශිෂ්‍යෝ ගෙනල්ලා දුන්න කොළ දෙක තුන ලියලා එක ශිෂ්‍යෙක් හිස් කොළයක් ගෙනල්ලා දුන්නා. ඒ කියන්නේ මොකවත් නැතුව මේ වගේ හිස් කොළේ, නිකන් හිස් කොළේ. මොකුත් ලියලා නැහැ. එතකොට මේ හව ගුරුවරයා, ඇයි ඔබ කැමති නැද්ද? අනිත්‍යයට කැමති නැද්ද කියලා. නෑ නෑ මං කැමතියි. එහෙනම් ළමයා මොකුත් නොලිව්වේ? සානිත්‍ය නිසා. ඕක තමයි අනිත්‍ය කියන්නේ සර්. මම මේකේ පෑනෙන් එක ඩොට් එකක්වත් තිබ්බනම් මේක පිරීපවතිනවා. නිත්‍ය වෙනවා. නේද? එනිසා අනිත්‍ය කියන්නේ මේකට තමයි. මම මේක ඩොට් එකක්වත් මේකේ තිබ්බේ නෑ. එහෙමනම් අපි අර චිත්‍ර බෝඩ් එකේ එක පින්සල් පාරක්වත් තියන්න නැත්තම් ඒක තමයි තියෙන. මම දැක්ක දවසක චිත්‍රයක්, ඒක ඉතාම ලස්සන චමත්කාර චිත්‍රයක්. ඒ චිත්‍රෙ මොකවත් වැඩි දේවල් නැහැ වෙනතුරේ. ඒ චිත්‍රේම තියෙන්නේ පොඩි එක පින්සල් පාරයි. ඒ පින්සල් පාරෙන් දාලා තියෙන හරියක් දාලා තියෙනවා. අපි අර හරි දාන්නේ මේ මොකක්ද? අන්න ඒ වගේ හරියක් තියෙන මේ බෝඩ් එක හොඳ වටින ෆ්‍රේම් එකක ලස්සන තියෙනවා. එකම එක හරියයි තියෙන්නේ. කියලා දෙන දේ අරුත ඒක දැක්කාම මිනිස්සෙකුට ඒක දැනෙන දේ මහා පුදුමයි. ගස් වැල් කොළ මුකුත් කවුරුත් ස්ත්‍රී පුරුෂ කවුරුත් නැහැ. ඒකෙන් දනවන දේ ධනාත්මක අදහස ප්‍රබලයි. තේ මිනිස්සයාගේ චිත්‍රේ හරියක් හරි තියෙනවනේ. එතකොට මේ සුදු කොළෙන් අපිට කියා දෙන චිත්‍රය, සුදු කොළෙන් අපිට කියා දෙන පාඩම අපි ඉගෙන ගන්න ඕන. අන්න ඒකට කියනවා බුද්ධ ධර්ම ඉගෙන ගන්නවා කියලා. සුදු කොළේ අපිට කියා දෙන පාඩම. දැන් මෙච්චර කාලයක් ඔයත් සුදු කොළ කියවන්න ඉගෙන ගත්තේ නෑනේ. මීට පස්සේ නොලියපු පොතක් අරගෙන සුදු කොළයක් අරගෙන පිටුවෙන් පිටුව පෙරල පෙරල කියවන්න පුරුදු වෙන්න ඕන. අර ඉරිත් නැති සුදු කොළ විතරක් තියෙන පොත් තියෙනවනේ. අර රූල්ස් නැති පොතක් අරගෙන රූල් හරි පේන්න පුළුවන්. ඒ නිසා අන්නේ සුදු කොළ සහිත, මේ වගේ සුදු කොළ සහිත පොතක් අරගෙන මේක පිටුවෙන් පිටුව පෙරල පෙරල කියවන්න. එතකොට කියයි හාමුදුරුවෝ කියවන්න දෙයක් නැහැ නේ. ඒ ඔබ ඉගෙන ගත්ත පරිදි කියවන්න දෙයක් නැහැ. ඒක හරි. ඔබ මෙතෙක් කාලයක් ඉගෙන ගත්තේ සුදු කොළවල ලියපු වාක්‍ය කියවන්න, වචන කියවන්න. ඔබ ඉගෙන ගත්ත පරිදි දෙයක් දැන් මට කියවන්නනේ. අන්න ඒකනේ මේ ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ගේ බණත් අහලා කියන්නේ තේරෙන්නේ නැහැ කියලායි. අපි ඉගෙන ගත්ත ක්‍රමේට අපිට කියවන්න දෙයක් දැනගන්න දෙයක් නැහැ. අපි ඉගෙන ගත්තේ බරට හවුවෙන සංඥාවල් අරගෙන ඔළුවේ හැංගීම් බරව තබා ගන්න. ජීවිතේට පින්නතුනි වැරදි අරුත් දෙන්න හොඳ නැහැ. අන්තගාමි අරුත් දෙන්න හොඳ නැහැ. ඊට පස්සේ මේ භාවනාව, මේ ධර්මය, මේ ඇත්තන්ගේ ජීවිතවලට සහනය එකතු කරනවට වඩා අසහනය එකතු කරනවා. රහත් වෙන්න මාර්ගඵල ලබන්න කියලා උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ පුජ්‍යලත්වයටම තව තනතුරක් එකතු කරගන්න. එහෙමද බලන්න? මේ පුජ්‍යලා ඉන්න ලොකු තානාන්තර සහිතව මේ තව තරු දෙකක් විතර ගහගන්න මාර්ගඵල තනතුරක් දෙකක් ගහගන්න. එහෙම හිතුවොත් වැරදීනේ. එහෙම හිතුවොත් මමෙක් නැති තැන කවර මාර්ගඵලයක්ද පින්නතුනි? මමෙක් නැති තැන කවර අරිහත්ත්වයක්ද? මමෙක් නැති තැන කවර අනාගාමීත්වයක්ද? මමෙක් නැති තැන කවර සකදාගාමීද? මමෙක් නැති තැන කොතන කවුද සෝහන්? බණකොතේම සඳහන් වෙනවා ධර්ම අවබෝධය කළ කෙනෙක්ට මම සෝහන් වුණාය, මම සකදාගාමී වුණාය, මම අනාගාමී වුණාය, මම අරිහත් වුණාය කියා ප්‍රකාශ කළ නොහැකිය. ඒකි මමෙක් නැත්තම් කොහොමද කියන්නේ මේ මම සෝහාන් මම සකදාගාමි මම අනාගාමි මම අරිහත් කියලා කියන්නේ කොහොමද? එහෙමනම් මම මාර්ගඵලයි කියලා කෑ ගහනවා නම් එතන මාර්ගඵල නැහැ, තියෙන විදියක් නැහැ. මග මම මාර්ගඵල ලබලා නැහැ කියලා කියනවා නම් එතන තියෙන විදියකුත් නැහැ. එතන කොහොමත් නැන්නේ. මම මාර්ගඵල ලබලයි කියලා කියනවා නම් එතන තියෙන විදියකුත් නැහැ. මම මාර්ගඵල ලබලා නැහැ කියලා කියනවා නම් එතන තියෙන විදියකුත් නැහැ. ඇයි ඉතින් පින්නතුම් බලන්න ඕන ආනන්ද හැමදුරු කොහොමද කියලා තියෙන්නේ කියලා ඕක ඉස්සර. ඉතින් මම ඕක කියලා දෙන ලස්සන විදියට නේ. මතකද වෙන්නතොට මම සෝහාන් නැහැ, සකදාගාමි නැහැ, අනාගාමි නැහැ, අරිහත් නැහැ, පුතඥක් නෙවෙයි. අංගොන්න ඕක තමයි ඔබ කියලා තියෙන්නේ. එතකොට ඔකේ ටියක් වටහ ගන්න යමක් නැතිෙන්නේ. එතකොට කවුද? අන්න අර සුදු කොළේට එන්න වෙනවා. අර චිත්‍රය ඇඳපු නැති බෝඩ් එකට එන්න වෙනවා. අර ඩොට් එකක්වත් නැති බෝඩ් එක, පික පෙන්සල් පාරක් නැති බෝඩ් එකට එන්න වෙනවා. අන්න ඒකයි මම කියන්නේ මේ සුදු කොළ කියවන්න ඉගෙන ගන්න. ආනන්ද හාමුදුරු සුදු කොළෙන් පෙනේවි, ධර්මයේ සුදු කොළෙන් පෙනේවි, බුදුවරු රහතන් වහන්සේලා නියම රහතන් වහන්සේලා සුදු කොළෙන් මතුවේවි. ඒ නිසා මීට පස්සේ සුදු කොළ සහිත පොත් කියවන්න, අකුරු ලියපු කිව්වටනවා. කට්ටියට අපිට පිස්සු කියලා නේ. පිස්සු හැදෙනවටත් බයයි පිස්සෝ. පිස්සා අනිත් අය පිස්සෙක් කියලා හිතයි කියලා බයයි. ඇයි ඒ? නම් පෙරේතය අනිත් අය පෙරේතයි කියලා හිතනකොට බය. ටිකක් කාපන්න නැත්නම් අපි පෙරේතයි කියලා හිතයි. බලනකොට මේ පිස්සු නෑ කියලා අල්ලගෙන ඉන්නේ මිනිස්සු මොකද්ද? පිස්සුව. පිස්සු නෑ කියලා අල්ලගෙන ඉන්නේ පිස්සුව. තමන් හොඳයි කියලා අල්ලගෙන ඉන්නේ නරක. මේ පින්නතුනේ ඕවා තේරෙන්න සෑහෙන්න ගවේෂණය කරන්න ඕන. පින්නතුනේ මේ සමාජයේ වැරදිකාරයෙක් නිර්මාණය කරන්න වෙන හේතුව මම හොයා බැලුවා. සමාජයේ උපරිම වැරදිකාරයෙක් නිර්මාණය කරන හේතුව තමයි තමන් ඕනවට වඩා හොඳ කෙනෙක් වෙන්නේ යෑම. නැත්තම් ඔබ තේරෙනවද? මම දන්නේ පුළුළු සමාජ විශ්ලේෂකේ ගවේෂකයෙක් වෙන්න ඕන ඔබ තේරෙන ඕ තමම් පුළුවන් තරම් නිවැරදි වූ හොඳ කෙනෙක් වෙන්න කියපු අය තමයි හිරගෙවල්වල ඉන්නේ. ඇයි තමම් හොඳ කෙනෙක් වෙන්න යනකොට පින්නතුරේ තමන්ට නරකයි කියලා යමෙක් චෝදනා කරනකොට එයාට මොකද ඇති වෙන්නේ? ආධික කේන්තිය. ඔය මනෝවිද්‍යාව හදා අරගන්න, තේරුම් ගන්න. තමන් බෝසත්වරයෙක් බෝධි සත්වරියක් වගේ හදන වෙලාවක හැතිරි කියලා බයින. මෙච්චර හොඳ කරන මට මුම් මේව බයිනව නේද කියලා දැඩි කිපීමක් අට ගන්නවා. බද්ධ වෛරයක් හට ගන්නවා. පිරිමින්ට වුණත් එහෙම ඒගොල්ලෝ පහා පාරිශුද්ධයි හොඳයි කියන විදිහට ආදරය නම් මනම් කියලා කරන දේවල් වලදී ඔන්න ගෑනුලා මේ මොනව හරි දෙයක් අගහිඟයක් අඩුවක් පාඩුවක් කළොත් එහෙම ඔන්න පලි ගන්නවා. මම මෙච්චර ආදරේ කරුණාව දක්වලා දුක් විඳලා හරි හම්බ කරලා දීලා මේක මෙහෙමයි කරේ කියලා වෛර කරනවා නේද? එහෙමනම් හොඳ කෙනෙක් වෙන්න යෑමම තමයි යාව නරක කෙනෙක් බවට පරිවර්තනය කරන්නේ. මේ මනෝවිද්‍යාව හඳුනගන්න. ඉතින් මේවා හඳුනගෙන අපේ මේ චිත්ත සංඛාරවල තියෙන මෝහාත්මක ක්‍රියාදාමය, මෝහයෙන් සිදුවන ක්‍රියාදාමය හොඳට හඳුනගන්න. හඳුනගෙන ඔය ඇත්තෝ චිත්‍ර අඳින චිත්‍ර පැන්සලක් පින්සලක් එහෙම නෙමෙයි ගන්න ඕන. ඔය ඇත්තෝ අතට ගන්න ඕන මේ භාවනා වැඩසටහනට එන අය අවබෝධය තියෙනව නම් අර චිත්‍රය මකලා මේ චිත්‍රය අඳින්න කියලා ආයි පින්සල එහෙම අතට ගන්න එපා. මොකද ගන්න ඕන? පින්සල පැත්තකින් තාන්න, අත් දෙක හොඳට පිසද ගන්න, තීන්ත එහෙම තියෙනවා නම් නේද පරණ තීන්ත ගාපු ඇදෙන්නේ ඒවයි හොඳට පිහිට ගන්න. ඊට පස්සේ ගන්න මකන කෑල්ල තේරුණානේ. කවරක් හෝ ඒ චිත්‍රයේ මකන්න පුළුවන් මකනයක් තියෙනවානේ. දැන් පැන්සල් පාරවල් නම් මේ මකනේ මකන්න පුළුවන්, පෑන් තුඩවල් මකන්න පුළුවන් ඒවා තියෙනවා. ඒතර තීන්ද මකනවා නම් ඔය ටිනර් වගේ දෙයක් දාලා මකන්න පුළුවන්. කොහොම හරි මේ මකන්නට පුළුවන් මකනේ ගන්න. මම දන්නේ ඔබේ චිත්‍රයේ මොන තරම් දරුණු කහටකින් ලියලා තියෙනවද කියලා තීත්තේකින්. දරුණු විදියට ඒ රෙදි කෑල්ලට ඒක කොච්චර උරලා තියෙනවද කියන්න මම දන්නේ. ඒක ඔබේ චිත්‍රයේ හැටියට තමයි ඔබට ඒක තීරණය කරන්න වෙන්නේ. මේක ටිනර් පෙට්‍රෝල් දාලා අයින් කරනවද, මේක මකනයකින් මකලා අයින් කරනවද, පිඹලා අයින් කරනවද කියලා තේරුම් කරගන්න පුළුවන්. උඩින් කුඩු වගේ දාලා තිබුත් පිඹලා අයින් කරන්න පුළුවන්. ඉතින් මේ චිත්‍රය ඝන හැටියට තමයි ඔබට මේක සෝදන, මේක පිරිසුදු කරන මකනය හදාගන්න වෙන්නේ. මේ මකන කෑල්ල දැන් තේරුම් ගන්න ඕන මේ චිත්‍ර මේකේ ඇඳ ඇති. මේව සුවිසුද්ධං අහෝසි කරන්න ඕන, අශේෂ විරාග නිරෝධ කරන්න ඕන. සියලු සංස්කාරකයෝ අර කැඳපුවේ ඔක්කොම සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියලා තැනට දකින්න ඕන, ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. එහෙමනම් මකාගෙන යන්නේ තියෙන චිත්‍ර. දැන් සුදු කොලේ චිත්‍රයක්ද, බෝඩ් එක චිත්‍රයක්ද? අපි පාරේ මේ චිත්‍රයක් ඇඳලා නැතු බෝඩ් එකක් විකුණන්න තිබුණොත්, සුදු පාට බෝඩ් එකක් විකුණන්න තිබුණොත් ලොකු ගාණක් ගහලා බෝඩ් එක විතරක් තියෙනවා විකුණන්න. හැබැයි චිත්‍ර අඳින්න ගෙනියනවා, ඒක චිත්‍රයක් හැටියට ගහලා තියන්න ගෙනියනවාද? අන්නේ ඒ තමයි බුදු කෙනෙක් සොයාගත්ත පින්තුරි මිනිස්සයන් නොබලන පැත්ත. මේ සුදු කොලේට එබී බැලුවොත් පින්තුනි අපිට මේ ලෝකෝත්තර මාර්ගය කියව ගන්න පුළුවන්. සුදු කොලේට එබී බැලුවොත්, ඒ සුදු බෝඩ් එකට එබී බැලුවොත් නිරෝධ මාර්ගය විමුක්ති මාර්ගය අපිට ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපේ ඇස කැමැතිම නෑ මේ බෝඩ් එක කියවන්න. ඒත් කියනවට පොඩ්ඩක් එබී බලන්න. දැන් මේ කතාවෙන් එනවා ලස්සන තැනකට. ඒ තමයි අපි කවුරුත් දන්න චූලපන්තක හාමුදුරංග සුදුරෙදි ගෑල්ලට එනවා. අපි කරන්නේ හිත පිරිසුදු කරන්න පිරිසුදු කරන්න කියලා හැමදාම මොකද්ද කරන්නේ? මේ බෝඩ් එකේ එක එක චිත්‍ර අඳිනවා, කුණු තැවරෙනවා. පින්නතුනි පිරිසුදු කරන්න 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 අපිරිසුදු වෙනවා. ලෝකෙ දියුණු කරන්න 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 ලෝකෙ දුප්පත් වෙනවා. පින්නතුනි මේට අවුරුදු 100කට කලින් කරත්තෙන් කොළඹ ආපු මිනිස්සෙගේ හද තියයි දැන් 5 කිලෝමීටර් 100කින් වේගයකින් කොළඹට එන මිනිස්සෙගේ තියෙන ආතතියයි දෙක එකක්ද දෙකක්ද? මන්නම් හිතන්නේ දෙකම එකයි. දැන් 5 කිලෝමීටරේ යාවේ දැන් 5 කිලෝමීටර් 100ක් එනවා. හැබැයි ආතතිය එකයි. 5 කිලෝමීටර් 1000 ගානක වේගයෙන් මිනිස්සෙක් ගමන් කළා. ඒ ආතතිය එකයි. ඒ නිසා පින්නතුනේ මේ දැනුම තියෙන පැත්තෙන් නෙමෙයි අපි සොයමු, කිසිවක්ම නැති පැත්තෙන් නෙවෙයි. ඒකනේ මේක නිරෝධගාමී ප්‍රතිපදාවක් කියලා දේශනා කරන්න එකයි පින්නතුනේ. කිසිවක්ම නැති පැත්තෙන් අපි නිවන හොයමු. ඇත්ත නිකම්ම නිකන් සුදු බෝඩ් එකක් දිහා බැලුවාම ඒකෙන් අපිට මුකුත්ම එන්නේ නැහැ. ඒක නේද ඇත්ත කතාව? නිකම්ම නිකන් සුදු කොළ සහිත පොතක් කියවගෙන පෙරලගෙන යද්දී මට ඇත්තටම එහෙම පොතක් හදලා මේ එහෙම පොතක් අලෙවි කරන්න හිතුණා. මුද්‍රණය කළා කියන්නේ මාතෘකාවේ චිත්‍රය මොකක් අපිට කවරේ නැහැ. ඒකත් සුදු අතුල් කවරේ හැඳින්වීම ඒව නැහැ. පිළිගැන්වීම ස්තුති මොකුත් නැහැ. අනුමෝදනක් නැහැ. ඒකත් හිස්. තුලත කොළ ටිකත් ඔක්කොම හිස් පොතක්. මිනිසු කියවන එකක් නැහැ. නිම විදියට පොතක් සාදනව නම් පින්නතුනි එහෙම තමයි මට පොතක් සාදන්න සිද්ධෙන්නේ. අමුත එච්චර දේ මට්ටමකින් එහෙම දෙයක් කියව ගන්න මේ කුසලතාවයක් නැති නිසා ඉතින් අපි අකුරු වලින් ලියනවා. ඉතින් අකුරු වලින් ලියලා කියන්නේ මේ අකුරු මකා ගන්න, මේ අකුරු නැති කරන්න, මේ අකුරු නැති කරලා බලන්න. අකුරු නැති චිත්‍ර නැති පොත් කියවන්න. පොඩි කාලේ ඉඳලා කියවන්න පටන් ගත්තේ අකුරු සහිත චිත්‍ර සහිත පොත්නේ කියවන්න පටන් ගත්තේ. දැන් අපි අනිත් පැත්තට යනවා, අකුරු නැති චිත්‍ර නැති පොත් අපි කියවනවා. නිවැරදි තැනට පින්නතුනේ සිත අරගෙන සිත පිහිටුවා තැඹුවාම ස්වභාවයෙන් පින්නතුනේ අවබෝධය කියන එක අප වෙත දලාගෙන එනවා. අපි මේ දොරවල් ඇරලා දැම්මහම ස්වභාවයෙන් සුළඟ ඇතුළට පැමිණෙනවද නැද්ද? පැමිණෙනවා. අපිට කරන්න තියෙන්නේ එච්චරයි. අපිට බුලඟ හොයාගෙන යන්න බෑ. අපිට පුළුවන් දොර කවුළු ඉවර කරා. එවිට සුළඟ අප වෙත පැමිණෙනවා. ඒ නිසා අපිට මාර්ගඵල හොයාගෙන යන්න බෑ. මාර්ගඵල ඉබේට අපි තුළට පැමිණෙනවා. අපි දොර කවුළු ඉවර කළා. මේ කියන්නේ අපේ හිතේ සුදුසුකම හැදුවාම එච්චරයි. දොර කවුළු වහලා තියෙන මාර්ගඵල හොයල වැඩක් නෑ. තමන්ම බලන්න තමන් මාර්ගඵලයකට සුදුසුද කියලා බලන්න. තමන් මාර්ගඵලයකට සුදුසු නම් ඒ මාර්ගඵලයක් ලැබෙන කෙනෙකුට තියෙන ඒ සුදුසුකම් ටික තියෙන්න ඕන. මේ දර අට තැන සැක නැතිවීම සංයෝජන නොගෙන සිටීම විමුක්ති මාර්ගයට බැස පිහිටවාගත් සිත තියෙන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන්න සිත තියෙන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරන්න පිරිනොතනේ අපිට තියෙන කරුණු අටක් මකාගෙන මකාගෙන යනවා. අර සම්මා කියන්නේ මකනේ. යහපත් කරනවා කියලා කියන්නේ කොච්චර යහපත් කරනවද? අර සුදු කොලේට එනකම් මකනවා. සම්මා කියන ගුණයෙන් කරන්නේ මකනේ වගේ. ඒක අර දෘෂ්ටිය කියන ගුණේ මකාගෙන මකාගෙන යන්නයි තියෙන්නේ. ඒක තියෙන්නේ චිත්‍රයයි මකනයයි තියෙන්නේ. මකනේ මෙහා පැත්තේ තියෙනවා දිගටම සම්මා සම්මා කියන වචනයෙන්. එහා පැත්තේ තියෙනවා චිත්‍රය. තේරුණාද? එතකොට අර සම්මා කියන ගුණය ඉස්සරහින් ගන්න ඕන. අනිත් පැත්තේ තියෙන චිත්‍රය මකාගෙන යන්න ඕන. තේරුණාද? වෙනතුන්ට මේ බලන මේ ලස්සන්ට මේ තියෙන විදිය දැන් මේ පැත්තේ තියෙන සම්මා කියන මකණි ගන්න ඒ දිට්ටි කියන එක මකාගෙන මකාගෙන යන්නේ තියෙන එක දිට්ටියකට ඉතුරු වෙන්නේ තියෙන මකන්න ඕන. දැන් මේ මේක මං අනිත් කොලේ ඊළඟට හද හරි ගස්සලා ගේන්නම් මකුවට පස්සේ. කොලේ ගේන්න ඕනේ. මේක තාම මකලා නැහැ නේද? වෙන් කරලා දීලා තියෙන්නේ. මකපු කොලෙත් හදන්නම් ඈ. ඊට පස්සේ සම්මා කියන එක ගන්න ඕන මකනේ. ඒක තමයි මකනේ ඈ. ඒකෙන් තමයි අපි රිමූව් කරන්නේ. සංකප්ප කියන ඒවා මකාගෙන මකාගෙන යනවා. සංකප්ප එතකොට සම්මා කියන එක ගන්නවන වචන ඔක්කොම මකන්න ඕන. පොඩි ළමයින්ට කියලා දෙනවා වගේ වචන ඔක්කොම මකන්න ඕනේ. මකල ඉවරෙලා සූදානම් වෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයට පිළිපැන්න කෙනා සම්මා කියන එක ගන්න ඕන. කම්මන්ත ඔක්කොම මකන්න ඕන. දැන් ඔයත් අංගෙ මෙතන මොකද්ද කම්මන්තේ? මෙතන තියෙන කම්මන්තේ තමයි මේ සෝහාන් වෙන්න දඟලන එක, මාර්ගඵලයක් දඟලන එක, ධර්ම අවබෝධය ලබන දඟලන එක. මේ කම්මන්තත්ම කළා දාන්න. සම්මා ආජීව. දැන් මෙතෙන් ඇවිල්ලා ආජීව අට්ටමක සීලය සමාදන් වෙලා, ඕ මොකද ඒ ජීවිතේ? ඕ හතර පායෙන් බේර ගන්න මාර්ගඵලයක්වත් ගහ ගන්න ඕන කියලා. මේ ආජීව ඒ ප්‍රතිපදාවල ආජීව එක එක ආගමේ එක එක ගෝත්‍රයේ පළාතේ එක එක ආජීව ප්‍රතිපදා තියෙනවා. ඒ ඔක්කොම කන්න වෙනවා සම්මා කියන ගුණය. සම්මා වායාම. දැන් මෙතන ඇවිල් උත්සාහය මොකද? අපායයි දන්නේ මාර්ගඵලයක් ගහ ගන්න ඕන කොහොම හරි. මේ කොහොම හරි මේ ප්‍රයත්නය රජසප පිණිස නොවේ හතර පායි දීප පිණිසයි කියලා කල්පනා කරලා ව්‍යායාම කරනවා කරනවා කරනවා. මාර්ගඵලය තාම නැහැ. දැන් දත් මිටි කාගෙන මාර්ගඵලය කරලා දැන් මටත් හිතින් බැන බැන ඉන්න මෙච්චර බණහල තේරුන්නේ අර අල්ලපු ගෙදර කාට තේරුණා අරුට තේරුණයි කියලා කියන බුරුදු කෝවිද මට තේරුන්නේ නැහැ තාම කියලා. මේ ව්‍යායාම කරන මේ සම්මා කියන ගුණේ අරගත්ත මේ ව්‍යායාම ඔක්කොම ව්‍යායාම ඔක්කොම මා කන්න ඕන. ඔබට තේරෙන්නේ තියෙන්න පුළුවන්. හැබැයි මං කියාගෙන යන්නා අපි මේ තේරෙන්නේ නැති එකට බැස ගන්න ඉගෙන ගන්න ඕන. තේරුම් වලට යනවා කියලා කියන්නේ උපාදාන වලට යනවා කියන එක. තේරෙන්නේ නැති තැන තමයි හොඳ. තේරෙන්නේ නැති තැන තමයි සුපිරි. නේ? ඉතින් මේ වගේ පිස්සු කතාවක් අහන්න ඔයාට කොච්චර පිං කරලා තියෙනවද? දැන් ওই පුතර්ජන පැත්තෙන් බැලුවාම මේක අමු පිස්සු කතාවක්. අපි ඔය ඉන්න මේ පුතර්ජන උන්නාසලා එහෙම මේ වහගෙන ඉඳලා අනිවාර්යෙන් මේකට කියනවා පිස්සු කතාවක් කියලා. මොකද උන්ගේ තියෙන පිස්සුව උන්ට ඒ විදිහට වෙන්නේ නැතුව වෙන විදිහකට වෙන්නේ විදියක් නැහැනේ. ඒකයි ස්වභාවය. ගියොත් උනත් ඒකයි. ඒක උන්ගේ මොලේ ඇතුලේ තියෙන දෝෂේ. මට බලන්න යන්නේ. සම්මා සතේ සම්මා කියන මගන ගැයල් අරගෙන සිහියවල් ඔක්කොම සති සතියවල් මකන්න ඕන. සිහිය තියෙනවනේ. දැන් මොන සිහියෙන්ද ඉන්නේ? පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. ඔය තියෙන්නේ සිහිය තමයි. මේ මගේ මහත්ය, මේ මගේ පුතා, මේ මගේ ධනය, මේ මගේ කරේ තියෙන මාලෙ, පවුන් කීයද දෙකමාරයි. ඒක සිහියෙන් ඉන්නේ ඈ. ඈ පවුන් දෙකමාරක් වෙනවා ඒක මාලය. එතකොට මම අහල් කෙනානේ. මං අහල් කෙනා, මං ජනාධිපති, මං අගමැති. මම අහල් එකේ ප්‍රධානියා, විශ්‍රාමලක් ප්‍රධානියා, මං ඉස්තර ප්‍රධානියා. ඒවත් තේරෙන්නේ මගා ගන්න. එක එක සිහියෙන් ඉන්නේ. හවල් තන්තුරේ හවල් කියන්නේ මොනවා හරි ඔබේ තුල ක්‍රියාත්මක වෙන සිහියක් තියෙන ඔබ ගැන කල්පිතයක් ඔබ ආරක්ෂා කරනවා. එක්ක මම ගෑණියක්, පිරිමියෙක්, ලොකු කෙනෙක්, මවක්, එහෙම නැත්නම් තරුණයෙක්, තරුණියක්, මොකක් හරි සිහියක්, මොකක් හරි ජරමරයක් දාගෙන තියෙනවද නැද්ද? එහෙම නැත්නම් මුන් ඔක්කොටම වඩා වයසක කෙනෙක් මං, ඒ නිසා මං උඹලට වඩා ඔක්කොටම කලින් මං ඉපදුනේ, ඒ නිසා මං දන්නවා. මොකක් හරි ජරමර සිහියක් තියෙන්න පුළුවන්. සිහියෙන් නෙමෙයිද ඔය ඇත්තෝ ඉන්නේ? සිහියෙන් ඉන්න ඇත්ත. මම කියන්නේ ඇත්තට සිහිය නැහැ කියලා. ඔය ඇත්ත ඉන්නේ සිහියෙන්. හැබැයි ඒක නිවනට හොඳ නෑ. ඔය සිහිය මකන්න ඕන. එතකොට හාමුදුරු සිහිය නැති වෙනවා. සිහිය නැති වුණාම හොඳයි. සිහිය නැති වුණා කියන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. සිහිය නැති වුණා කියන්නේ ලෝභ කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ. සිහිය නැති වුණා කියන්නේ කාලයේ දේවල් එක්ක අටලෝ දහමේ සැරිසරන්නේ නැහැ. සිහිය නැති වෙලා හිටියේ ඊ රාත්‍රී කය ගානක් නේද නිදාගත්තනේ. ඒ කාලේ සිහිය තිබ්බේ නැහැ. තමා පිළිබඳව ගණන් හැදුවේ නැහැ. තමන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කවුද කොහේද කින්ද මන්ද මොකුත් හැදුවේ නැහැ. නිදාගත්ත නැගිටිට පස්සේ තමයි තේරුනේ මං ස්ත්‍රියක් මං පුරුෂයෙක් තරුණේ මං කලිසම් අඳින එකෙක් මං ගවුම් අඳින එකෙක් කියලා වෙන වෙනම ගිහිල්ලා ඇඳගෙන ආවා. දැන් නැගිට ගමන් මහත්තයට තමන් පිරිමියෙක් කියලා අහුවෙන්නේ නැත්තම් ඌ ගිහිල්ලා සායක් ඇඳන් එනවනේ. දැන් සායක් අඳින්න නැතුව නෝනගේ කබඩ ගේම තියෙන කලිසම ඇඳගෙන එන්නට හේතුව තමන් පිරිමියෙක් කියලා ටච් වෙච්ච නිසා. තේරුණානේ. එතකොට අනිත් එක්කෙනා නැගිට්ටා මම ගැහණියක් කියලා තේරුම් ගත්තා. එයා ඉතින් ඇඳ ගන්න පටන් ගන්නවා එයාගේ ඇඳ. මම උදේ පාන්දර නැගිට්ටා ඔළුව අත ගාපු ගමන් අහුවෙනවා මම මහාන වෙලා ඉන්නේ අකෝ මං හාමුදුරු කෙනෙක්. ආයෙන ඇඳගනින් කහ පාට එකක් ඇඳගනින් සිගුරක් ඇඳගනින් නැත්තම් මමත් වෙන මොකක් හරි එකක් බෙසිට් එකක් ඇඳගෙන ඉඳී තියෙනවා. ඉතින් ඒ වගේ මම නැගිටිට පස්සේ තමයි දැනගන්නේ ඕ මම කවුද කියලා තේරුම් ගන්න. ඒක ඇත්ත නෙමේද? අවදි වෙන තුරුම දන්නේ නැහැ. අවදි වෙනවත් එක්කම මේ ඔක්කොම අප්ඩේට් වෙනවනේ හරියට අර කොම්පියුටරේ අප්ඩේට් වෙනවා වගේ. ඈ මේ අප්ඩේට් වෙන්න පටන් ගන්න ඔසනේ කොහොමද? මේක සම්මුති සිහිය මේ විදිහට තියෙනවා වෙනතුරු. මේක නැති වෙන්නේ නැහැ සම්මුති සිහිය සත්‍ය අවබෝධ කරගත්තා. පරමාර්ථ දර්ශන ඥානයේ සිහිය වැඩ කරනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ ලෝකේ කිසි දෙයක් යථාර්ථයක් නැති සම්මතයක් තියෙන්නේ කියලා අනුන්ගේ බෑග් එකක් ගත්තා වගේ අතට, එහෙම නැත්නම් අනුන්ගේ කාර් එකක් එලවගෙන යනවා වගේ ඒ සම්මත ගන්නවා දැඩි උපාදානයෙන් තොර. නරහස කිව්වා. ගුරු මුස්ති තිව්වයි කියලා කියන්න එපා. ඔන්න රහස කිව්වා. ඒක වැලියු එකෙන් ගත්තේ නැති උනාට මට කරන්න දෙයක් නැහැ. ඔන්න රහස කිව්වා. කොහමද? අනුන්ගේ බෑග් එකක් අරන් යනවා වගේ. ඈ දැන් ඔය කූරිය කරන මිනිස්සු ඉන්නවනේ. ඒක බානකො. ඒ මිනිස්සුන්ට මොකද කරන්නේ? ඒ මිනිස්සයාගේ කුඩා වියදනය සඳහා ලක්ෂයක් වෙන්න පුළුවන්, කෝටියක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සේ ඒක ගෙනියනවා විතරයි. කූරිය කාර්යය විතරයි. ඒ මිනිස්සට ඒ භාණ්ඩ දෙන වටිනාකම ප්‍රයෝජනේ හැංගි මුකුත් අයිති නැහැ. ආන් ඒ වගේ තමයි පිරුතුනි නොවැළීමේ පරිහරණය තියෙන එතන. සම්මුතියක් විතරයි කියන්නේ අන්න ඒකයි. සම්මුතියක් විතරයි. එහෙමනම් මේ ලෝභ සති, ද්වේෂ සති, මෝහ සති මෙයාට නැහැ. ඒ වගේම දින සතිත් නැහැ, අකාලිකයි. ඒක ලෝක සම්මුතියේ දින ටික වෙන් කරගන්න, වෙලාව වෙන් කරගන්න, වැඩ කරන්න, නිවාඩු දෙන්න, වැඩවසන් යුගයක් නිර්මාණය කරන්න තියෙන සම්මුතියක් කියලා ගන්නවා. දැන් පින්නතුන් හිතන්නේ මේ 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 දැන් අපි දැන්න මේ දින ඉලක්කම් හදලා එක්තරා කාලයයිනේ. දැන් මේ අපි කතා කරන දින ඉලක්කම් හදලා අද 2020යි පළවෙනි මාසේ 18. එතකොට 2020කට කලින්නේ නේ මේ දිනකවානු සම්මුතිය අරන් ආවා. එතකොට වෙන වෙන වසරවල් ක්‍රම වේද, එක එක ක්‍රම වේද, ඒක යෝගී තේින් නැති. නමුත් කාලය හැමදාම අකාලිකව තියෙනවා. අපි වෙන් කරගත්ත මොකක් හරි හේතුවකින් අමු සම්මුතියක් තියෙන්නේ. පරමාර්ථයක් නැහැ කියන යථාර්ථය නුවණින් දකින්න එතකොට මේ ලෝකයට තියෙන උපාදාන එළඹ ගැනීම අඩු වෙනවා නැති වෙනවා. එතකොට සමාධි රහත් වෙන්න හොයනවා, උඩින් යන්න හොයනවා, අෂ්ඨ සමාපatti ගහන්න බලනවා, නීව සංඥා නා සංඥා බලනවා, නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න ඕනේ කියලා විර දරනවා. මේ ඔක්කොම කරනවා මේ කාටද? මේ මට. මමෙක් නැති තැන මොනවද? මොන තමන්ට මොන නිරෝධ සමාපත්තියද? නිරෝධ සමාපත්තියක් කියලා උපකල්පනයක් හෙව්වට කවදාවත් නිරෝධ සමාපත්තියක් හම්බ වෙන්නේ නෑ. එයා හොයාගත්ත උපකල්පනය. මාර්ගඵලය කියලා උපකල්පනයක් හෙව්වට කවදාවත් පුතජ්ජනේ නිර්මාණය කරගෙන ගිහිල්ලා මාර්ගඵලයක් කියන එකක් හෙව්වට කවදාවත් හම්බ වෙන්නේ නෑ පිටුතුනේ. ඒ උපකල්පනවලින් බැහැරයිනේ. චිත්‍රයක් ඇඳලා පෙන්නන්න බෑ. ඇඳපු චිත්‍රයකට සමාන කරන්නත් බෑ මගපල නිවන. ඉතින් කොහොමද උපකල්පනයකින් මේක ගලපලා ධර්මය හොයාගන්නේ කොහොමද? එහෙම හොයාගන්න බෑ පින්නතුනේ. ඉතින් සම්මා කියන ගුණය ගත්තා. සමාධිය කියන ඒවා මකාගෙන මකාගෙන යන්නේ තියෙන්නේ. සමාධිය ඔක්කොම මකනවා. අවසානේ කිසිම සමාධියක් නැතුව ඉන්නවා. දැන් මම ඔයත්තන්ට කියන්නේ ඔයත්තන්ට සමාධියක් නැද්ද? මම කියන්නේ ඔයත්තන්ට සමාධියක් තියෙනවා. මොනවා හරි දෙයක් ගැන සමාධිය මේ වෙනකොට තියෙනවා පිළිතුරු. මේ සමාධි ටික වෙනස්කම් විතරයි තියෙන්නේ. මෙතන ඉන්න පිනතු මේ බලාගෙන ගියා මට පේනවා එක එකන එක එක සමාධි වල ඉන්නේ. එහෙමද නැද්ද? තම තමන්ගේ තරමට සමාධි ඉන්නේ. තම තමන්ගේ ගෙවල් වගේම තමයි තම තමන්ගේ සමාධි. එක එක තැන්වල එක එක විදියට එක එක පාටට එක එක ලොකුවට එක එක පොඩියට තියෙන ගෙවල් වගේ එක එක හැඩයට තියෙන ගෙවල් වගේ තමන්ගේ සමාධියත් එක එක විදියයි. ඉතින් මම කියන්නේ නැහැ ඔයත්තොන්ට දිට්ටි නැහැ කියන්නේ තියනවා, සංකල්ප නැහැ කියන්නේ තියනවා, වාචා නැහැ කියන්නේ තියනවා, කම්මන්ත නැහැ කියන්නේ තියනවා, ආජීව නැහැ කියන්නේ ඔයත්තන්ට තියෙනවා, වායාම නැහැ කියන්නේ ඔයත්තන්ට තියෙනවා, සති නැහැ කියන්නේ ඔයත්තන්ට තියෙනවා, සමාධිත් මම නැහැ කියන්නේ ඔයත්තන්ට තියෙනවා පින්නතුනේ. ඒව නැහැ කියන්නේ තියෙනවා. මොනවද නැත්තේ? සම්මා 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 කියන ගුණය තමයි වර්ධනය කරන්න ඕන. ඉතින් ඔයත් හැමෝටම එක වගේ නැහැ. මේ ගුණයන් දැන් අඩු කරගෙන නැති කරගෙන දුරු කරගෙන ඉන්න පින්නතුනොත් මෙතන ඉන්නවා. තමන්ගේ හිතට දැනෙනවා මේ ලෝකේ පරිහරණය කළාට ඒවයි බැඳෙන්නේ නැහැ කියලා තමන්ගේ සිත දැනෙනයි ඉන්නවා. හරි පුදුමයක් නේ වෙනද වගේ දැනෙන්නේ නැහෙනි. මේ හිත උපාදානය වෙන්නේ නැහෙනි කියලා දැනෙන්න හිත හැදිච්ච අය ඉන්නවා. ඇයි වෙනතර මේක කියා දෙන්න බැරි ධර්මයක් වෙන්නේ? මේක දිට්ටි නොවු නිසා කියා දෙන්න බෑ. සංකල්ප නොවු නිසා මේක කියා දෙන්න බෑ. වචන නොවු නිසා මේක කියා දෙන්න බෑ. කම්මන්ත නොවු නිසා කියා දෙන්න බෑ. ආජීව නොවු නිසා කියා දෙන්න බෑ. වායාම නොවු නිසා කියා දෙන්න බෑ. සති නැති නිසා කියා දෙන්න බෑ. සමාධි නැති නිසා කියා දෙන්න බෑ. සමාධින් එහෙම ගොඩ නගන්න නම් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ පින්නතුන්ට. අහවල් අරමුණෙහි එළඹගෙන සිටින්න කියලා එක දිගට පුරුදු කළාම සමාධිය වැඩෙනවා. තේරුණා නේද? ආලෝක කසින සමාධිය වෙන්න පුළුවන්. ඈ එහෙම නැත්නම් වෙනත් හුස්ම ගැන සමාධියක් වෙන්න පුළුවන්. ඒ සමාධියේ පිහිටන්න කියලා කිව්වොත් එහෙම අගේට ඉතින් ඒ සමාධිය කූඩල්ලා වගේ එලිලා ඉන්නයි තියෙන්නේ. තේරුණා නේද? ඒ සමාධියෙන් අනිත් චිත්ත ධර්මතා ටික වහලා දානවා. හරියට අර ලොකු කුණු ගොඩක් තියෙනකොට අපිට ඕක අස් කරන්නත් කම්මැලි නෑ. මොකද කරන්න තියෙන්නේ? පොඩ්ඩක් තුනී කරලා වැලි ගොඩක් ගනන්ලා ඕක උඩින් වැලි ටිකක් දාලා වහලා දාන්න තියෙන්නේ. අන්න ඒ වගේ ඕනනම් සමාධියකින් වහන්න පුළුවන් පින්නසනේ හිත. හැබැයි කුණු ගොඩ අස් වෙන්නේ නෑ වින්නතුරේ වැස්සක් වැහලා වැලි ටික පල්ලෙහාට බහලා හරි මොනවා හරි වෙච්ච ගමන් කුණු ගොඩායි මතු වෙනවා. එහෙම නැත්තම් අස්කලා වගේ තේරෙන්නේ නැහැ කවදාවත් වහලා දාපු හිතක. ඒ නිසා ඔබේ හිතේ කුණු සංගවන එකද කරන්න තියෙන්නේ. ඔව් ඉස්සරහට අරගෙන විදර්ශනා කරලා ඉවත් කරන එකද කරන්න තියෙන්නේ. ඔබ තීරණය කරන්න එක. ඔබ තීරණය කරන්න. ඉතින් හැමතිස්සෙම සමාධියකින් කුණු සංගවන්න එපා. විවෘත වෙන්න ඉඩ දෙන්න. ඉස්සරහට ඉන්න ඉඩ දෙන්න. තරහ එනකොට වුණත් යටපත් කරන්න එපා. එන්න දෙන්න තරහ. දැන් වමනයක් එන්න හදනවා කියමුකෝ. මහත්යට හරි ඕනට හරි බබට හා වමනය ගන්න බහිර කරගනි. කිව්වොත් ඒක මොකද කරන්නේ? අපි ඇත්තටම එහෙම කියන්නේ නැහැ. වමනයක් ආවොත් අපි යාට වමනේ දෑම සඳහා බෑග් එකක් පෝච්චියක් මොකක් හරි එකක් දෙනවා මිසක් වමනේ හිර කරගනින් කියන්නේ නැහැ. ඒ උනට තරහ යනකොට අපි කියන හිර කරගනින් ඒක. මම කියන්නේ තරහ යනකොටත් දෙන්න ඕන පෝච්චියක් වගේ බෑග් එකක් වගේ එකක් තරහ ගන්න. ඒ තනා ගන්නවා කියලා කියන්නේ තරහ එනවා කියලා කියන්නේ වමනයක් එනවා වගේ දෙයක්. ඒ වගේ එකක් නෙමෙයිද? මට නම් තේන්නේ ඒ වගේ එකක්. තරහ යනවා කියලා කියන්නේ ඒ වගේ එකක්. එනිසා ගෙදර බෝඩ් එකක් ගහලා තියන්න ඕන නෝන. ඔබට ඕනෑම වෙලාවක තරහ ගැනීමට අවසර ඇත. දොර මහත්යත් කාමරේ ළඟ නෝනට ගහන්න ඕන. මා ප්‍රිය වාරියාවනි ඔබට කැමති වෙලාවක තරහ ගැනීමට අවසර ඇත. නිකන් හිර කරගන්න ඕනේ නෑනේ. නෝන බෝඩ් එක බලලා හරි සන්තෝෂ වෙයි. මට මගේ මනුස්සයා තරහ ගන්න ඉඩ දීලා තියෙනවා. කේන්ති ගන්න ඉඩ දීලා තියෙනවා. ඊට පුතාගේ කාමරේ ළඟ ගියාල එනවා. මාගේ ප්‍රිය පුත්‍රය ඔබට කැමති වෙලාවක තරහ ගැනීමට අවසර ඇත. නේද? තරහ ගන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඕන වෙලාවක තරහ ගන්න. ලයිසන් නැතුව පදවන්න පුළුවන් එකම දේ හිතනේ. ඉතින් ඒ නිසා මේ හිතවත් ලයිසන් ඕනේ නැහැ නේ. කාටවත් ලයිසන් එකක් හදලා නැහැ. ඒක පදවන්න. ඒකවත් ඒ චින්තන නිදහස නැත්තම් වැඩක් තියනවා. දැන් ඔය ඇත්තෝ හිතන් ඉන්නේ මන් තරහ ගන්න නැතුව ඉන්න ඕන චරිතයක් කියලා මං හදාගෙන ඉන්නවා කියලාද? අපෝනේ තරහ આવුත් ආවා. ඒක එන්න ඕන එකක් නම් තරහයි. මම ප්ලෑන් කළා නේ හිත තරහයි. හිත තරහ නැති වෙයිද? තරහ આવුත් මම පාලනය කරන්න ඕනේ නැත්තම් මුන් හිතයි මට මාර්ගඵල නැහැ කියලා. ඒ වුණොත් ඒව ප්‍රෝඩාවල්. ඈ පොතේ තියෙනවනේ තරහ යන්නේ නැහැ මාර්ගඵල ලාභී ඉන්න හැරෙමේ මං ගුණවත්කම මගේ හාමුදුරුකම නැති වෙයි තරහා ගිහිල්ලා වෙන්නේ නැහැ. ගන්න ඊතුනොත් ගන්නවා. බයින ඊතුනොත් බයිනවා. සද්ද නැතුව ඉන්න ඊතුනොත් සද්ද නැතුව ඉන්නවා. පලා යන ඊතුනොත් පලා යනවා. තමනව කරන්න හිතේද කියලා කියන්න බෑ. ඒ නිසා ඒක ස්වභාවයක් ඒක. පෙනුතුනේ මේක හිර කරන්න ගියාම පුපුරනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් රචින කල්ලක කරන්නේ අර කඩදාසි ගුලියක් මෙහෙම හදලා ඒක ඇතුළට වෙඩි බෙහෙත් ආදිය දාලා සේවයක් දාලා මේක පුපුරන්න සලස්සන්න නම් මොකද කරන්නේ? අර තංගුස් නූලකින් කෙලවර බඳිනවා. බැන්දට පස්සේ අර මෙතනින් ඇතිවෙන පීඩනය මෙහෙම පිට වෙන්න තැනක් නැහැනේ. පිටිපැත්තේ මැටි කට්ටයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පිපිරීමකට ලක් වෙනවා. එතකොට මිනිස්සුන්ගේ සිත් මේ පිපිරීමකට ලක් වෙන්නේ මේ හිර කිරීම නිසා, බැඳලා තිබීම නිසා. හැබැයි මේ හොඳට බලන්න, ඔබ ওই රචින කරලා අරගෙන ඔය අර තංගුස් නූල වගේ හිර කරලා බැඳලා තියෙන කොටස බ්ලේඩ් එකකින් කපන්න. කපලා බුරුල් කරන්න. බුරුල් කරලා බලන්න සේවයට ගිනි තියන්න. අර වගේ හඬක් වෙන්නේ සූස් ගාලා අර තියෙන ලිහිල් කරපු කටින් අර පීඩනේ පිට වෙලා යනවා. පුපුරන්නේ. එතකොට මේ මිනිස්යන්ව හිර කරාම බැඳහාම මොකද වෙන්නේ? පිපිරීමකට ලක් වෙනවා. මිනිස්යා හිර කළාම බැඳහාම පිපිරීමකට ලක් වෙනවා. ඒ නිසා හිර කරන්න එපා. බැඳලා තියන්න එපා. බැඳීම් ඒවා ලිහිල් කරනවා. ඒ කියන්නේ තරහ ගන්න අවසර තියෙනවා. ඒක පුපුරන්නේ අරග සූස් ගාලා ගියා අඩු ධාරිතාවකින් අඩු මට්ටමකින් ඒක වේගය ගිහිල්ලා ඒක ඉවරයි. ඒ ඔබේ හිතත් එච්චරයි. ඔබ සංවර වෙන්න කියලා අල්ලල බඳින්න එපා. ඔබට අසංවර වෙන්නත් අයිතියක් තියෙනවා. සංවර වෙන්නත් අයිතියක් තියෙනවා. කතා කරන්නත් අයිතියක් තියෙනවා. නේනව ඉන්නත් අයිතියක් තියෙනවා. කන් වලට බැනුම් අහන්නත් අයිතියක් තියෙනවා. හොඳ අහන්න අයිතියකුත් තියෙනවා. නොයලී ඉන්නත් අයිතියක් තියෙනවා. අල්ල ගන්නත් අයිතියක් තියෙනවා. දැන් අපි මිනිස්සුන්ට මේ තණ්හාව, තෘෂ්ණාව, අරෝ මේව කී කියා මේ කෑ ගහනවනේ. ඔබ මොහොතක් හිතන්න මෙහෙම. මේ ලංකාවෙම යම් කිසි මොනවා හරි දෙයක් වෙලා මොනවා හරි හැදිලා කොරෝනා හරි මොකක් හරි එකක් හැදිලා මිනිස්සු ටික ඔක්කොම එළි වෙනකොට මැරිලා කියන්න බෑ. ලෝකේ අනාගත න්‍යෂ්ටික අවියව මෙහෙව තියෙනවා. මොකක් හරි හේතුවකින් මුළු රටක්ම නගරයක්ම නැති වෙන්න පුළුවන් ෂණිකව නැති කරන්න පුළුවන්. දැන් ඔබ ඉන්නෝ මේ නගරේ සෑහෙන වටිනා ඉඩකඩම් තියෙනවා, රන් රිදී මුතු මැණික් තියෙනවා, බැංකුවල පුපුරු සල්ලි තියෙනවා. දැන් බලන්න උදේ නැගිටිනකොට මුළු රටේම මිනිස්සු ඔක්කොම මේ ගිහිල්ලා කවුරුත් නැහැ, ඔබ විතරයි. ඔබ ඇත්තටම බැංකුවල තියෙන සල්ලි හොයයිද, රත්තරන් හොයයිද, මිනිහෙක් හොයයිද ඉන්නවද කියලා? ඈ තව කවුරු හරි මට රණ්ඩු වෙන්න එකෙක් ඉන්නවද, ගහ වැනගන්න එකෙක්වත් මට මේකෙ ඉන්නවද කියලා මම හිතන විදිහේ මිනිස්සෙක් හොයයි ඉන්නවද කියලා ජීවතුන් අතර. ඊට පස්සේ එයත් එක්ක ඕනම් බෙදා ගන්නවා එයාට කලින්. බෙදා ගන්න තව කෙනෙක් ඕනනේ. එතකොට තව පුජ්‍යලෙක් ඉන්න ඕන මෙතන බෙදා ගන්න. ඒක විහාරය කියලා කියන්නේ ඔන්නෝගනේ. රහතන් වහන්සේලා ඒක විහාරය. උන්වහන්සේලාට මේ ලෝකේ තව කෙනෙක් දිත්තයක් තේන්නේ නැහැ. අහු වෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවයි කියලා අහු වෙන්නේ නැහැ. මේ තව කෙනෙක් ඉන්නවයි කියලා අහුවෙන්න හේතුවම මෙතන කෙනෙක් ඉන්නවයි කියලා ගැනීමම තමයි. මෙතන කෙනෙක් ඉන්නවයි කියලා ගත්ත තැන තව කෙනෙක් ඉන්නවයි කියලා අහුවෙනවා. මෙතන කෙනෙක් නැහැ කියලා ගත්ත තැනින් කවදාවත් තව කෙනෙක් අහුවෙන්නේ නැහැ. එතකොට මේ කෙනෙක් එක්කයි ඔන්න තියෙන්නේ, දන් දෙන්නේ කෙනාට, හම්බ කරන්නේ කෙනාට, කෙනෙක්ගෙන් කෙනෙකු ගන්න කෙනාට, ඔක්කොම කෙනා. ඉතින් බලන්න පිරුතුනේ මුළු කොළඹම තියෙන වාහන ඔබට, මුළු කොළඹම තියෙන බැංකු, එහෙම කඩන්න දෙයක් නැහැ, ලොක් එක අරලා ගන්නයි තියෙන්නේ, කිසි ප්‍රශ්නයක් නැහැ. නිකම් මේ හොර ගණන් ඒව මේව මුකුත් දාන්න ඕනේ නැහැ, ගෝණියක් අරන් ගිහලා අරන් එන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් සල්ලි දීලා ගන්න කෙනෙක් මුකුත් නැහැ, ඔක්කොම වාහන තියෙනවා Tamanට, ඔක්කොම ගෙවල් දොරවල් තියෙනවා Taman. මම හිතා තෘෂ්ණාව නැති වේද තියේද? නිකන් උපකල්පනය කරලා බලන්න ඕන එතකොට මොකද වෙන්නේ හිතට කියලා. අර පාරේ හැරේ මේ තැන් තැන් වල නතර වෙච්ච වාහන ටික ඔක්කොම ගෙනල්ලා මගේ ඊඩමේ ගොඩ ගා ගන්න ඕන කියලා ගොඩ ගා ගනීද? ඈ කාමර දෙක තුනක් කිස් කරලා ඉවරලා වටේ බැංකුවල තියෙන සල්ලි ටික ගෙනල්ලා කාමරවල පුරවල ලොක් කරලා තියා ගනීද? හැබැයි ඉතින් මේ මෑකරල් 500ක්වත් ගන්න, සීනි කිලෝ එකක්වත් ගන්න, ඉතින් කඩේක මුදලාලි කෙනෙක් නෑ සල්ලි දීලා ගන්න. ඕන කඩවල තියෙන නිකන් නිකන් අරගෙන ඇවිල්ලා ගන්න පුළුවන් තියෙනකම්. ඊට පස්සේ වගා කරන් කන්ට ඕන. දැන් මං අහන්නේ මේ මනසට මොකද වෙන්නේ කියලා, මේ වගේ අවස්ථාවන්වලදී. එතකොට මේ දුවන දෙවිල්ල, මේ දරණ ආකල්ප ඔක්කොම නැති වෙලා යන හැටි. ඒ ස්වභාවයේ පුතඥන භාවයකින් ගත්තොත් විශාල සංවේගයක්, කනස්සල්ල පිස්සු වැටීමක් වගේ එකක් ඒ මනුස්සයට වෙන්න පුළුවන්. ඒත් ලෝකෝත්තර ආකාරයකින් ඒක ගත්තොත් එහෙම පින්නතුණේ අරිහත් වෙන්න පුළුවන්. මේ පුතඥන කෝණයෙන් බැලුවොත් තමයි ඒක තුල පිස්සු වැටෙන්නේ. ලෝකෝත්තර දර්ශනයක දැක්කොත් එහෙම පිළිතුනේ අපිට මුළු ලෝකෙම අත්හරින මාර්ගයේ විවෘත වෙනවා. ඒ කියන්නේ පිළිතුනේ සංඥා නිරෝධය. දැන් අපි මොකද්ද කරන්න ඕනේ කියලා දැනුත් අහනවද මගේ? තියෙන්නේ තමා තුළ තියෙන චිත්‍ර ටික මකන එක. ඒක තමයි කරන්න ඕනේ හැම තිස්සෙම. අලුත් චිත්‍රයක් ඇඳා ජීවිතේ වෙනස් කරගත්තා. නමුත් තාම ජීවිතේට සෑහෙන්න පුළුවන් චිත්‍රය ඇඳිලා නැහැ. ඉතින් අපි මොකද කරන්න ඕන කියලා හැමදාම චිත්‍ර මවනවා, හදනවා, ලියන්න බලනවා. නමුත් අර සුදු කොලේ තරම් ලස්සන නොවන නිසා අර සුදු කොලේට එනකම් මකා ගන්නයි තියෙන්නේ. ඉතින් ඒකට අපි පාවිච්චි කරනවා අතහැරීම කියන එක, උපාදානය නොකිරීම කියන එක පාවිච්චි කරනවා. බලන්න ඔබ අධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම අධ්‍යාත්මය තුළින්ම සියලු චිත්‍ර මකා දාලා වාසය කරන්න ඔබ අර බෝඩ් එක බවට පත් වෙන්න ඔබට පුළුවන්ද බලන්න? ඔබයි බෝඩ් එක. ඒක ඇදිච්ච චිත්‍ර තමයි දිට්ඨි සංකල්ප වචනවාදිය. මේ මොහොතේ සියල්ල මකා ඉවත් කරන්න. දුරු කරන්න. අවසාන පුළුවන් නම් බෝඩ් එකක් ඉවත් කරන්න. නොඇලුණු සිත හොඳයි, ඇලුණු සිත දුකයි කියලා කල්පනා කරලා නොඇලුණු සිතෙහි තමන් වාසය කරන්න ඕන. කිසිවකට බිය නොවන්න. ජීවිතයේ නැමැති චිත්‍රය නිසා මරණය නැමැති චිත්‍රයට බයයි. ජීවිතයේ නැමැති චිත්‍රයේ මකාලූ කල මරණය කියන චිත්‍රයට බය නැත. එයද ඉබේම මැකෙනවා. මේ විමුක්ති මාර්ගයේ යන කෙනාට ඇලෙන්නට කාරණා හෝ ගැටෙන්නට කාරණා කිසිත් නැත. ඔන්න ඒ කාරණා පුරවගත්ත නිසා තමයි ඒ ආයුධ වලින් ගැටෙන්නේ. ඇලෙන්න කාරණාවක් නැත්නම් ගැටෙන්න කාරණාවක් නැත්නම් ඔබ බලාගෙන ඉන්න ඕන ඔබේ සිත දෙස, ඔබේ මොළයේ දෙස නෙවෙයි. මොළේ ක්‍රියාකාරීත්වය කියන වෙනතුනේ එදිනෙදා මතකයත් එක්ක, මෙමරි එකත් එක්ක සංසුන් වෙන, අසංසුන් වෙන දෛනිකව කාලගුණේ වගේ කාලසටහනත් එක්ක ක්‍රියාත්මක වෙන එලාම් එකක් වගේ එකක්. ඔබ ඔබේ චිත්තය දෙස බලන්න. සිතී විලි දෙසක් නොවේ ඔබ බලන්න ඕන, චිත්තය දෙස බලන්න, සිත දෙස බලන්න. සිතී විලි කියන එක ඒක මොලේ ආශ්‍රිත උපදින දෙයක්. මේ සිත කියන එක දිහා බලන්න ඕන. සිතේ මොනවද තියෙන්නේ? සිත විමුක්තිගත වෙලාද? සිත හිර වෙලාද? බැඳිලද? ඇලිලද? ගැටලිද? මුලා වෙලාද? තාම ඔබ තුළින් සිත චිත්තය නිදහස් වී නැද්ද? චේතනාව නිදහස් වී නැද්ද? මමත්වයේ පවතීද නොපවතීද? අත්හරින්න ඉතිරි නැතිව මමත්වයේ කියන ශක්ති විශේෂය ඔබ තුළ සැරිසරනවා නම් එය පළවා හරින්න, එය දුරු කරන්න. ජීවිතය තුළ ඔබ ප්‍රබලයිද? එහෙම නැත්නම් මමත්වය ප්‍රබලයිද? හොඳින් විමසා බලන්න. ජීවිතය තුළ ඔබ ප්‍රබලයිද? එහෙම නැත්නම් ඔබේ මමත්වය ප්‍රබලයිද කියලා බලන්න. මෙතන පින්නතුන් දකින්නට ලැබෙනවා. තමන් ප්‍රබලයත් අපිට දකින්න ලැබෙනවා. මමත්වය ප්‍රබලයත් අපිට දකින්න තියෙනවා. ඒතකොට මමත්වය ප්‍රබලයේ ස්වභාවය තමයි මමත්වයේ විසින් තමාව දාසියෙක් කරගන්න මමත්වය ප්‍රබල වුණොත්. ඔබ එහෙම නැත්නම් තමන් ප්‍රබල වුණොත්, තමන් ප්‍රඥා සම්පයුක්ත කෙනෙක් වුණොත්, යෝනසෝ මනසිකාරයේ කුජලයක් වුණොත්, අන්න මමත්වයේ ප්‍රබලතාවය අඩු කරලා මමත්වයේ දුරු කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ දෙආකාරයෙන් ඔබ කොයි පැත්තද කියලා තේරුම් අරගෙන ඔබ ප්‍රබල වෙන්න ඕන මමත්වයට වඩා දක්ෂ වෙන්න ඕන. මමත්වයේ ඇලීමට වඩා දක්ෂ වෙන්න ඕන. මමත්වයේ ස්වභාවයට වඩා ඔබ දක්ෂ වෙන්න ඕන. ප්‍රබල වෙන්න ඕන. බල සම්පන්න වෙන්න ඕන. මමත්වය කියලා කියන්නේ පෙරතුනේ අගාධයට ඇදගෙන යන ඉන්න ප්‍රේතෙක්, යක්ෂයෙක්, නිර්ගාමී සත්වයෙක් පෙරතුනේ මමත්වය. මිනිස්සු දන්නව නම් හැමෝම මමත්වයේ උදුරා දමන පෙරතුනේ නිර්ගාමී සතෙක් ඇයි තමන් තුළ ජීවත් කරවන්නේ? අපාගාමී සතෙක් ඇයි තමන් තුළ ජීවත් කරවන්නේ? මමත්වය කියන දේවල් කරන අය ඉන්නවනම් ඒගොල්ලෝ බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි. ඒ ඇත්තෝ මාර්යා සරණං ගච්ඡාමි ගිහිල්ලා ඉන්නේ. මරුවා සරණං ගච්ඡාමි ගිහිල්ලා ඉන්නේ. එතකොට මරුවා සරණං ගච්ඡාමිද බුද්ධං සරණං ගච්ඡාමිද ඔබ? ඒත් තව වචනයකින් අපි කියමු, මම සරණං ගච්ඡාමිද නැත්නම් බුද්ධං සරණං ගච්ඡාමිද? බුද්ධ කියන වචනයෙන් අදහස් වෙන්නේ සම්මා සම්බුද්ධ. නිකම් බුද්ධ නෙමෙයි අපේ බුදුහාමුදුරු, නිකම් බුද්ධ නෙමෙයි. බුද්ධියේ අග්‍රත්වයට පත් වෙනවා. නිකම් අර අනිත් බුදුරුව වගේ නෙමෙයි, සම්මා සම්බුද්ධ කියන වචනයෙන් පරිපූර්ණ. එතකොට මේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි, සම්මා සම්බුද්ධ කියන්නේ ගුණයක්. තේරුණාද? ගුණයක්. එතකොට සම්මා සම්බුද්ධ ගුණ අපිත් ඇති කරගන්න ඕන. එතකොටයි අපි බුද්ධං සරණං ගච්ඡාමි වෙන්නේ. මොකද්ද සම්මා සම්බුද්ධ ගුණය? සම්මා දිට්ඨි ගුණය, සම්මා සංකප්ප ගුණය වගේම තමයි. එතනත් ඒකනේ නේ, සම්මා සම්මා සමාධි ගුණය වගේ තමයි. එතකොට සම්මා සම්බුද්ධ වෙන්නේ මේ අටෙන්ම සම්මා උනාට පස්සේ එයා සම්මා සම්බුද්ධ වෙනවා. ස්වයංබුඥානයෙන් අවබෝධ කරගත්ත හේයින් පමණක් නෙමෙයි, අනුබුදු ආකාරයට ඒක අනුමෝද අවබෝධ කරගත්තහද එයාට ඒ සම්මා සම්බුද්ධ කියන ගුණය පුජ්‍යලත්වේ නෙමෙයි. ඉතින් වැරදි විදිහට වටහාගෙන තියෙන සමාජගත වෙලා තියෙන පුජ්‍යලානුරූප පුජ්‍යලේ කැටියට බුදුහාමුදුරු දකින්න යනවා. ඔව් සම්මා සම්බුද්දයි කියලා. පුජ්‍යලේ නෙමෙයි, තියෙන ගුණයක් තියෙන, ගුණයක් හඳුනනවා. බුදුහාමුදුරු ළඟ පුජ්‍යලත්වයක් නැහැනේ. පුජ්‍යලේ කැටියට හඳුන ගන්නවට බුදුහාමුදුරු කැමති නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්න කියලා තමයි. බුදුහාමුදුරු පුජ්‍යලේ නෙමෙයි, මනුස්සයෙකුත් නෙමෙයි. ඒ ද්‍රෝණ බ්‍රාහ්මණයට කිව්වේ ඒක නෙනේ. සම්මා සම්බුද්ධ ගුණ, සම්මා දිට්ඨි ගුණ, සම්මා සංකප්ප ගුණ, සම්මා වාචා ගුණ, සම්මා කම්මන්ත ගුණ, සම්මා ආජීව ගුණ, සම්මා වායාම ගුණ, සම්මා සති ගුණ, සම්මා සමාධි ගුණ, මේ අටෙන්ම පරිපූර්ණ වෙනකොට නවයක් හැටියට කිව්වොත් සම්මා සම්බුද්ධ ගුණ. මේක තේරෙන්නේ නැති නිසා විදසුන් නුවණින් ප්‍රඥා වැඩෙන තුරු, ඒ ලෝකෝත්තර ඥාන වැඩෙන තුරු විදසුන් වැඩි යුතුයි. එහෙම නැත්නම් දානයක් මානයක් දීලා පූජවට්ටියක් තියාගෙන ජීවත් වෙන එකයි දෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. මේක මහා ඉෂිවරුන්ගේ පඬිවරුන්ගේ පඤ්ඤාවන්තස්සයන් දම්ම, මේක මහ පඬිවරුන්ගේ දාර්ශනිකයන්ගේ දහමක්. ඉතින් අපි මේ සාමාන්‍ය ගිහි කාමභෝගී පොහුදුන් සත්වයාට කියනවා, හැකි කෙනෙක් ඉන්නවා නම් හෙමින් හෙමින් ඉදිගමනින් හරි මේක ගිහිල්ලා නිතර ධර්මයේ ශ්‍රවණය කරලා නිතර විදර්ශනාවේ ඉදිලා මේ හට්ටිවලම් මුට්ටිත් එක්ක ජීවත් වෙන උදවිය මහේශිවරුන්ගේ දහම අවබෝධ කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් ඇත්තටම නොසුදුසුයි අපි මේක මේ ගෙවල් වල නිකන් හට්ටි පොලන් හොදගෙන ඉන්න උදවියට මේව කියන එක. නමුත් අපි එහෙම අනුකම්පාවෙන් කියලා තියනවා, ඒ අය අතරින් වුණත් උපදින්න පුළුවන්. 1000ක් ඇහුවොත් එක 10ක්. ඒකයි අපි ප්‍රාර්ථනාව. 1000කට බණ කියන්නේ ඒක 10ක්ගේ ප්‍රයෝජනය බලාපොරොත්තු වෙයි. නින්ද ගියපු ගෙනාට මට නින්ද ගිහිල්ලද කියලා බලන්න පුළුවන් කමක් නැහැ. එහෙම බලන්න පුළුවන් කමක් තියෙනවද ඔබට? නින්ද ගිහිල්ලා ඉන්න වෙලාවට කවුරු හරි කතා කරොත් මං නිදී කියන්න පුළුවන්ද? බෑනේ, නින්ද ගියපු වෙලාවට තමන්ට නින්ද ගිහිල්ලද කියලා බලන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සෝහන් වෙච්ච ගෙනාට මං සෝහන්ද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් නැහැ. සකදාගාමි වෙච්ච කෙනාට, අනාගාමි වෙච්ච කෙනාට, අරිහත් වෙච්ච කෙනාට මං අරිහත්ද කියලා බලන්න ක්‍රමයක් නැහැ. ඇයි හේතුව? අරිහත් වෙච්ච නිසා, මාර්ගඵලවලට පත් වෙච්ච නිසා. අරක තමයි උදාහරණය. නින්ද කියපු කෙනාට මට නින්ද ගිහිල්ලද කියලා බලන්න ක්‍රමයක් නැහැ. නින්ද ගියාම සමහර අයට ගොරෝනායට නම් නේද? තමන් ගොරෝනෝ සද්ද ඇහෙනවනේ. තමන් ගොරෝනෝ සද්ද ඇහෙනවද? කොබල නින්ද කියලා තමන් ගොරෝනියව තමන්ට බෑනේ. කට්ටිය මෙලි ඉරනවා වගේ මහා සද්දයක්. නමුත් බලන්න ඒ කනට ඇහෙන්නේ තේටි එක. තමන් ගොරෝනේ එක මං කියන්නේ. තේරෙනා නේද? දැන් තමම් මෙලීරනවා වගේ නිකන් සාමාන්‍යයෙන් පෙට්‍රෝල් එන්ජිමක් ස්ටාර්ට් කරා වගේ ගොරවන කට්ටිය ඉන්නවා මේ. නමුත් එහෙම ඇඳන් කඩාගෙන වැටෙන දෙදරන සමහරලාට ජනෙල් දෙදරනවා. නමුත් ඒ තමන්ගේ ගෙරවිල්ලවත් තමන්ට මේ කන ගන්නෙ නැති හැටි දෙද්දි අහල පහලයිනේ ඒක ගන්නෙ නේ. අහල පහලයි ගන්නෙ නේ. ගොරවන එක ගුරු ගුරු නිදි
අනිත් අයද තියෙන්නේ මේ මෙට කොටට වෙන කොහේ හරි ගිහින් ඉඳා ගන්න. ඒක තමයි ස්වභාවය. එහෙනම් කවුරු හරි බලන්න යනවන බලන්න බෑනේ. අන්න ඒ ආකාරයෙන්ම අපි අඳුන ගන්න ඕන අපි සැනසීමටපත් වෙලා තියෙනවා කියලා. සැනසීමටපත් උනාට පස්සේ අපි කොහොමද හොයන්න ඕනේ? ඔබ සිටින්නේ මේ විවෘත නිහඬ බවකද, එහෙම නැත්නම් හිර කරගත්ත නිහඬ බවකද? ඔබ තේරුම් ගන්න මේ මොහොතේ. විවෘත නිහඬ බවක් නම් ඔබේ සැබෑ සංවරභාවය නිසා සිදුවෙච්ච දෙයක් ඒක. හිර කරගත්ත නිහඬ බවක් නම් ඒක සැබෑ සංවර බවක් නිසා හටගත්ත දෙයක් නෙමෙයි, බලපෑමක් තුළින් ඔබ කරගෙන සිටින දෙයක්. ඒක සැබෑ එකක් නෙමෙයි. එහෙමනම් ආර්ය සීලය උපදින්නේ විවෘත භව තුළ. අංගෝක හොඳට චෙක් කරලා බලන්න හදා ගන්න. එතකොට විවෘත බවත් සංවර බවත් එකට තියෙන්න ඕන. ඒ අයට යම් කිසි දෘෂ්ටි කෝණයක් දාලා දෙනවා සිල්වත් අය මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒ විදිහට සිල්වත් වෙන්න බලනවා. ඒක මවාපාන සීලයක්ද සැබෑ සීලයක්ද? මහාපාන සීලයක්. සීල ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතියට මවනවා. දැන් වන්න මීයක් පොතක් ලිව්වා, පූසෙක් නිදාගත්තාම හැටි. පූසෙක් දකුණු වැලේට තමයි පූසෙක් නිදාගන්නේ. පිටිපස්සේ කකුල ඉස්සරහට මදක් තියලා, දකුණු කකුල පස්සට තියලා, ඉස්සරහත් දෙක සමාන්තරව තියාගෙන, ඇස් දෙක පියාගෙන පූසෙක් නිදාගන්නවා. හොඳටම තදින් පූසාට නිින්ද ගිය කල වලිගේ වනවනා සිටිනවා කියලා මේ පොත ලිව්වා. හොරෙන් ඇවිල්ලා මේක බලාගෙන හිටියා. බැලුවම් පූසා. පූසා කල්පනා කළා කාරිමානිට ගන්න ඕන පොතේ හැටියට කියලා. මේ පොතේ හැටියට නිදාගෙන දැන් ඉතින් තදටම නිින්ද ගිහිපු බව පෙන්වන්නට නම් වලිගෙත් වනවන ඉන්න ඕන. දැන් පූසා වලිගෙත් වනවන ඉන්නවා. කවුද මේ පොත ලිව්වේ? මීය තමයි පොත ලිව්වේ. ඉතින් ඒ මීයක පොත කියවපු නිසා මේ පූසා හැමදාම එහෙම නිදාගත්ත මීය බේරිලා හිටියා. ඉතින් ඒ වගේ ආරෝපිත සිල්වල තියෙන්නේ ඔන්න ඔය වගේ වැඩ. ඒක මහත්යෙක් ඔළුව පාත් කරගෙනම කතා කරනවා. අර කූස වගේ තමයි. මම ඔය ඇයි ඔබතුමා ඔච්චර ඔළුව පාත් කරගෙන ඇඟ පාත් කරගෙන කතා කරන්නේ කියලා. නෑ ඉතින් අපේ ආමුදුරුනේ වී කරලක් වුණත් පැහෙනකොට නැමෙනවනේ ඉස්සරහට. මම හව දැන් වී කරල පැහුනාම නැවෙන නිසා ඔබතුමත් නැමිලා ඉන්නේ. මිනිහා උගතේ පඬිතේ මිනිහා පැහිලා. මිනිහා පැහිලා ඒකයි නැමිලා ඉන්නේ. ඉතින් ඔන්න වගේ මේ මේ මොනවද ඔය මිනිස්සුන්ට කියනවා ඉතින් මන් දන්නේ ඉතින් අපරාධේ. ඒ වගේ මා මෝඩ ආදී තමයි අපිට මේක හම්බෙලා තියෙන ඕන තරම් පව් ඉතින් ඒ මිනිස්සු තමයි ඒ වුණාට ඔය ඉන්නේ මහා ලොකු මාධ්‍යන් වල අරතන මෙතන කතා කරන මේ අය තමයි. ජීවිතේ තේරුම් ගත්තද? උත්තරේ මොකද්ද? ඔබෙන් කවුරු හරි ඇවිල්ලා අහනවා, පින්වත් ඔබ ජීවිතේ තේරුම් ගත්තද? මොකද්ද දෙන උත්තරේ? බුදුදහම කියන්නේ මොකද්ද කියලා අහුවාම අපි කියනවා ජීවිතයේ තේරුම් ගැනීම. ඊළඟට කවුරු හරි අහනවා ඇවිල්ලා, හරි ඔබ ජීවිතයේ තේරුම් ගත්තාද? බුදු කෙනෙක් අහනවා, එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක් අහනවා කියලා හිතමුකෝ ප්‍රශ්නේ. මොකද්ද ලබා දෙන උත්තරේ? අවසාන ප්‍රශ්නය අද දවසේ අහන මම මොකද කියන්නේ? මොකක් හරි කට දෙන්න කුණුහරුපයක් හරි කියන්න. ඒක සිහි ප්‍රශ්නයක් නෑ. ඵලයන් යන පඬිතකම් කතා කරන්න එනවා කියලා අනේ එහෙම හරි කියන්න ඕන. එහෙමනේ අපි වයසක පොදුවේ කියන්නේ. එතන ජීවිතේ තේරුම් ගත්තද කියලා අහන්නේ. කියලා බුලත් ටිකක් කොටන්න තියෙන්නේ. මොකක්ද කියන්නේ අම්මා? අපි මෑන් ડોක්ටර් මොකද කියන්නේ? සංකල්ප වලට යවත් මහත්. හා? මොකද? හරියක් නෑ. මට තේරෙන්නේ නෑ. හරයක් නෑ කියලා කියනවා. මට හිතෙන එක ජීවිතේ ලයිට් ගියා වගේ කියනවා කියනවා. හරි තත්ංගේ අදහස් කියනවා. මොකද කියන්නේ? තේරුම් ගත ජීවිතය කියලා දෙයක් නැති බව. ස්වභාව ධර්මයේ දැක්කා. තව අපි පිටිපස්සේ පුතා මොකද හිතන්නේ? ජීවිතේ තේරුම් ගත්තද? පැහැදිලි නෑ. තේරුම් ගනිමින් ඉන්නවා. ඒ වගේ හොඳයි, හොඳ අලුත්නේ, කෝඩු කාර්යනේ. ඒ තේරුම් ගන්න අපි මහත්තයා පිටිපස්සේ මවාගත්තු දෙයක් ජීවිතය කියලා කියන්නේ ඇත්තක් නෙමෙයි, සත්‍යක් නෙමෙයි. බලමු එම මහත්මිය මොකද කියන්නේ. තමන් තේරුම් ගත්තා. තමා කියන්නේ කවුද කියලා තේරුම් ගත්තා. අපි විරිපස්සේ පුතා මොකද කියන්නේ? ජීවිතේ තේරුම් ගත්තද? නියලව නියලව පිළිතුරු දෙනවා. දුවා මොකද කියන්නේ? එම මහත්මිය උත්තරයක් නැහැ. පිළිතුරක් දෙන්නත් පුළුවන්, ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. බුදුහාමුදුරුවනේ භාවිතා කරපු ප්‍රමේය. ජීවිතේ තේරුම් ගත්තද කියලා ඇහුවාම ඕනනම් තමන් තවත් පුළුල් අන්දමින් තේරුම් අරන් තියනවා නම් අහන්න පුළුවන්. ජීවිතේ කියලා ඔබ අදහස් කරන්නේ කුමක්ද? අන්න දීපම්පදයෙන් උත්තරේ. අහමු කෙනාගේ දෘෂ්ටිය හොයාගන්න පුළුවන් එහෙම. ඔබ ජීවිතය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? තේරුම් ගන්නවා කියන තැන තමයි ජීවිතේ පවතින්නේ. මේ සියල්ල හිස් බවත් ශූන්‍ය බවත් තේරුම් ගත් කල්හි එහි ජීවිතයක් පවතීද? ඊට පස්සේ අපි අනිත් පැත්තට හැරිලා යනවා. ප්‍රශ්න අහපු කෙනාගෙන් ප්‍රශ්න අහගෙන යනවා. ඊට පස්සේ අපිට ඔහුට ඇත්තටම උත්තර දෙන්න නෙමෙයිනේ තියෙන්නේ. දැන් අපිට උත්තරයක් වශයෙන් ඒක දුන්නාම තේරෙනවා කියලා හිතන්න පුළුවන් බුදු කෙනෙක් ප්‍රශ්නේ හොත්, එහෙම නැත්නම් ඊ තමන්ට වඩා උසස් ගුරුවරයෙක් ප්‍රශ්නේ හොත් මේකට උත්තරයක් දුන්නාම ගුරුවරයා මේ උත්තරේ ගන්නවා කියලා දන්නවා. නමුත් එතරම් උත්තරයක් ගන්න තරම් දක්ෂ නොවු කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම මොකද කරන්නේ? ප්‍රශ්නයක් මහන්න තමයි තියෙන්නේ. එන මොකක්වත් නැහැ. ඔබ එයාට උත්තරයක් දුන්නට වැඩක් නෑ. ඒක තේරෙන්නේ නෑ එයාට. කරන්න තියෙන උදව් වැඩි ප්‍රශ්නයක් ආන එක තේරෙන්නේ. මට උත්තරයක් දුන්නට කමන්නේ, මම ඔබ තේරුම් ගන්න. නමුත් උත්තරයක් නිකන් දන්නේ නැති කෙනෙක් ඔය වගේ ප්‍රශ්නයක් අහුවොත් මොකද කරන්නේ? මෙයාට උත්තරේවත් තේරුම් ගන්න ශක්තිය නෑ කියලා තේරුනොත් එයාගෙන් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහන එක තුලින් එයාටත් ඔය වගේ උත්තර බුදුහාමුදුරෙන් අහසනවා. නමුත් ඒ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුව ප්‍රතිප්‍රශ්න අසාගෙන අසාගෙන යනකොට මේ මනුස්සයාත් අවබෝධයට පත් වෙනවා. අන්න එමය කරන්න. ඊට පස්සේ එයා ප්‍රායෝගික කරන තැන එයා තේරුම් ගනී මේ කවුද මෙච්චර වෙලා කතා කළේ කියලා උත්තරේ ප්‍රායෝගිකව අඳුනගන්නේ. පැහැදිලිනේ. එහෙනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.